නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සර්වඥ සම්මා සම්බුදු පියාණන් වහන්සේට සුපරිසුද්ධ වූ සීල සම්පත්තිය සමන්නාගත වූ ශාන්ත වූ සමාධි සම්පත්තිය සමන්නාගත වූ අෂ්ඨ සමාපත්තියන්ගේ වශීභාවයට පත් වුණා වූ අෂ්ඨ සමාපත්තියන්ගෙන් සමන් වහන්සේගේ හිත වශී කරගත්තා වූ ධර්මයන්ගෙන් සැපවින්දා වූ දහම්සක ලෝකයාට විවර කළා වූ ප්‍රඥාවෙන් සමන්නාගත වූ සමාධිහි පිහිටා ප්‍රඥා විහිදුවා සියුම් වූ ධර්මයන් විනිවිද දැක්කා වූ ධර්මයන් දකින්නා වූ නුවණින් සමන්නාගත වූ එනිසාම කෙලෙසුන්ගෙන් නිදී කී පිරිසිදු සැප මිදින්නා වූ සන්තානයක් ඇති කරුණාවෙන් පිරුණු සන්තානයක් ඇති සම්මා සම්බුදු පියාණන් වහන්සේට මම ශිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරයේ වේවා. ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පිරිසිදු වූ සුපරිසුද්ධ වූ සමාධිගත වූ ප්‍රඥාවෙන් පිරී ගියා වූ ඒ හිතින් ඒ නුවණින් දැක්කා වූ අවබෝධ කළා වූ දේශනා කළා වූ ශ්‍රී සද්ධර්ම ස්කන්ධයට මම ශිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරයේ වේවා. ඒ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ ගමන් කොට නිර්වාණ ධාතුවට වැඩම කොට වදාළා වූ සසර දුකින් මිදී ගියා වූ සසර දුකින් මිදී යන සීල සමාධි ප්‍රඥා මාර්ගයේ පිහිටියා වූ අස්චාරි පුජිත මහා සංඝ රත්නයේට මම ශිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරයේ වේවා. බුද්ධ රත්නේ ආනුභාව බලයෙන් ධම්ම රත්නේ ආනුභාව බලයෙන් සංඝ රත්නේ ආනුභාව බලයෙන් අනන්ත ගුණ ඇති ත්‍රිවිධ රත්නේ නමස්කාර කිරීමේ කුසල චේතනාවන්ගේ ආනුභාව බලයෙන් මේ පින්වතුන් බණාසමින් බණ හිතමින් භාවනා වඩමින් නොඑක් ආකාරයෙන් සිදු කරගත්තා වූ කුසල ධර්මයන්ගේ පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාව බලයෙන් අදත් මේ පින්වතුන්ට මේ අවස්ථාවේදී අප විසින් කියලා දෙන්න බලාපොරොත්තු වන්නා වූ ගැඹීර වූ ධර්ම කොටාසය ඊ타මත්ම පැහැදිලිව පිරිසුදුව වැටහෙවා. ඒ තථාගතයන් වහන්සේගේ ගැඹීර වූ සූක්ෂම වූ ඒ ධර්ම කුත්තාසේ අවබෝධ කර ගැනීමට සෑම දිනාගේම සිත සමාධිගත වේවා. අවශ්‍ය ප්‍රඥාව මතු වේවා, සිහිය මතු වේවා. ඒ ධර්ම කොටස් නිවැරදිව පැහැදිලිව පිරිසිදුව එක එකක් පාසාම හොඳින් අවබෝධ කරගෙන හොඳින් වටහාගෙන ඒ තුලින්ම ආධ්‍යාත්මික වශයෙන් බෝධිපාක්ෂික ධර්ම ශක්තිය වඩාගෙන පාරමී ධර්ම ශක්තිය වඩාගෙන භාවනා කුසලයේ දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා මහා රහත් උත්තමයන් වහන්සේලා සදාකාලික සැපයෙන් නිවී ගියා වූ ඒ උතුම් වූ නිර්වාණ ධාතුව සැපසේ ස්පර්ශ කරන්ත නිවෙනි සැනසෙන්ත සෑම දිනාටම මේ මාර්ගයක්ම වේවා කියලා මං මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමි. ඒ ප්‍රාර්ථනාවත් එක්ක මේ පින්වතුන්ට අද ගිය සතියේ පැහැදිලි කරලා අඩාල වෙච්ච නවත්තපු තැනක ඉඳලා මම ධර්මකාණ්ඩයක් කියලා දෙනවා. අත් මේ දවස්වල කතා කරන්නේ පဋාණ දේශනාවේ විසර්ජනා වාරයටයි අනන්ත ප්‍රත්‍යය වීතිගත වෙන්නේ කොහොමද කියලා. අනන්ත ප්‍රත්‍ය විසර්ජනා වැසියට විස්තර වෙන්නේ කොහොමද කියන තැන. අනන්ත ප්‍රත්‍ය කියන එක අපි දන්නවා. නිකන් මේ වෙලාවට අපි මතක තියාගන්න මතකය මතු කරගන්න උත්සාහ කරන එක හොඳයි. ඒකට හේතුව සූත්‍ර ධර්ම දේශනාවන් අහනවා, ගාථා ධර්ම අහනවා, ජාතක කතා ධර්ම අහනවා, ස්කන්ධ පිළිබඳව අහනවා, බාහිර ලෝකයේ පිළිබඳව අහනවා. ඒක නිසා මේ ධර්ම විස්තර කරන පරාසයන්, ධර්ම විස්තර කරන මාතෘකා ප්‍රදේශයන් හරි විශාලයි, ඒවා වෙනස්. නමුත් ඒ ඔක්කොම අපි මෙතෙන්ට සම්බන්ධ කරගන්නේ නැහැ. එහෙම වුණොත් කියලා දෙන, විස්තර කරලා දෙන ධර්ම කාරණය පැහැදිලි කරගන්න අපහසුතාවයක් වෙනවා. ඒ නිසා අද මේ කතා කරන කියලා දෙන මාතෘකාවට ගැළපෙන කොටසේ පමණක් අපි හිතට ගන්න ඕනේ. හිතේ මතුවට ගන්න ඕනේ. හිත උඩට ගන්න ඕනේ. ඒ කාරණේ තේරුම් ගන්න ඕනේ. මේ පဋාණේ කියන්නේ ජාතක දේශනාවක් නෙවෙයි. පဋාණේ කියන්නේ ස්කන්ධ වශයෙන් දේශනාක්‍රම දේශනාවකුත් නෙවෙයි. ඒ ධර්ම කියනව වෙන්න පුළුවන් ලෝකයට සම්බන්ධ බාහිර ඕලාරික වස්තු ගැන කියන එකකුත් නෙවෙයි. පဋාණ ධර්මය කතා කරන්නේ චිත්ත චෛතසික ධර්මයන්ට සම්බන්ධ කරලයි. රූපත් මෙතන නැහැ. නිර්වාණ ධාතුව ගැනත් මෙතන කියවෙන්නේ නැහැ. පරමාර්ථ ධර්ම හතරක් තිබෙනවා. චිත්ත පරමාර්ථය, චෛතසික පරමාර්ථය, රූප පරමාර්ථය, නිබ්බාන පරමාර්ථය කියලා. සමහර පဋාණ කරුණු ගැන විස්තර විග්‍රහ කරගෙනනකොට අපිට මේ හතරම සම්බන්ධ කරගන්න සිද්ධ වෙනවා. අනන්ත ප්‍රත්‍ය පිළිබඳව කියනකොට, අනන්ත ප්‍රත්‍ය පිළිබඳව කතා කරනකොට, අහනකොට ඒ පරමාර්ථ ධර්ම හතරෙන් පරමාර්ථ ධර්ම දෙකක් අපි ස්පර්ශ කරනවා. ඒ තමයි චිත්ත පරමාර්ථය, චෛතසික පරමාර්ථය. කතා නොකර සම්බන්ධ කරගන්නේ නැති පරමාර්ථ ධර්ම දෙක තමයි රූප පරමාර්ථය සහ නිබ්බාන පරමාර්ථය. අනන්ත ප්‍රත්‍යය එතකොට යොමු කරන්නේ, අනන්ත ප්‍රත්‍යය කතා කිරීමේදී අපි දැනගත යුතු වන්නේ චිත්ත පරමාර්ථය සහ චෛතසික පරමාර්ථයි. ඒක අපේ පින්වතුන් අද හොඳට සිහිය තබා ගන්න. මේකේ වාසිය, මේකේ ප්‍රයෝජනය මේ පින්වතුන්ටමයි. ඊළඟට අනන්ත ප්‍රත්‍ය ගැන කියවනකොට, අහනකොට, හිතනකොට අපිට තිබෙන්න ඕන දැනුමක් චිත්ත වීති පිළිබඳව. චිත්ත වීති පටලවා ගන්නට හොඳ නෑ. චිත්ත වීති කතාවයි පဋාණ දේශනාවේ එන විසර්ජනා වාර්ථ වාර වීති ක්‍රමයයි කියලා කියන්නේ ආකාර දෙකකට කතා කරන වීති ක්‍රමයක්. චිත්ත වීති පටලවා ගන්නට හොඳ නෑ. මෙතන මේ විසර්ජනා වාරයේ කියවෙන්නා වූ වීති විග්‍රහයට මේකත් වීති ක්‍රමයක් තමයි. පේලි ක්‍රමයක් තමයි. අපි මීට කලින් ඉගෙන ගත්ත චිත්ත වීති ක්‍රමයක්. අපේ පින්වතුන් ඒක අහලා තිබෙනවා, ඒ ගැන දැනගෙන තිබෙනවා. ඒක නැවත මේ වැඩේට ගැළපෙන හැටියකට, වැඩේට ප්‍රයෝජනවත් වෙන හැටියට අපේ හිතට මතු කර ගන්නවා නම් මේ විදිහට දැනගන්න. ඒ තමයි සිත් පේලි පේලි ඇති වෙන්නේ. ඒ කියන්නේ අරමුණක් සම්බන්ධයෙන් හිත පැනගෙන එන්නේ එක්තරා ක්‍රමයකට, එක්තරා රටාවකට, එක්තරා විදියකට. භවංගයේ ඉඳලා ඊට පස්සේ භවංග චලන උපච්ඡේද හරහා බාහිර වශයෙන් නම් පංචද්වාර ආවජන, චක්කු විඥාන, සම්පටිච්ඡන සම්පීර්ණ වොත්තපන හරහා ඊට පස්සේ ජවන්ගත වෙලා හතක්, ඊට පස්සේ සදාරම්මන ඇති වෙලා සමහරට නෑ, ඊට පස්සේ භවාංග ඇති යනවා. ওই විදිහට චිත්ත වීති ක්‍රමයක්, චිත්තක්ෂණ 17ක යෙදීමක් එකතුව එක්කාසු කරලා යෙදීමක් එක චිත්ත වීති ක්‍රමයක් අපි මේට පෙර අවස්ථාවලදී බොහෝම විස්තරව කතා කරලා ආන්නේ චිත්ත වීති මතක තියෙන්න ඕනේ. අපි ඕලාරික වශයෙන් මේ විදිහට හිතුවොත් හිත පේලියක් කියන්නේ භවංගය, භවංග චලනය, භවංග උපච්ඡේදේ සිත් තුනයි. බාහිර වශයෙන් නම් පංචද්වාර ආවජන, චක්කු විඥාන, සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන. එතකොට සිත් අටයි. ඊට පස්සේ යනවා ජවන් වාර හතක්. මොකක් හෝ කුසල හෝ අකුසල හෝ කුමකින් හෝ එතකොට චිත්තක්ෂණ හතක් යනවා. 8යි 7යි 15යි. ඊළඟට සදාරම්මන දෙකක් යනවා ආරම්මනේ ගුරුසුනම්. එතකොට 17යි. ඊට පස්සේ භවංග වෙනවා. ඔය විදිහට චිත් වේලි තියෙනවා. ආන්නේ සිත් වේලි වල අද මේ කතා කරන තැන දැනගන්න ඕන. සමහර වෙලාවට අපි කතා කරන තැන් තියෙනවා භවංගයෙන් පංචද්වාර ආවජනේ කියන තැන කතා කරනවා. පංචද්වාර ආවජනේ චක්කු විඥාන හන්දිය ගැන කතා කරනවා. ඊට පස්සේ චක්කු විඥාණයෙන් සම්පටිච්ඡනේ සිද්ධ වෙන තැන හන්දිය ගැන කතා කරනවා. සම්පටිච්ඡනේ සම්තිරණය වෙන හන්දිය ගැන කතා කරනවා. සම්තිරණයෙන් වොත්තපනේ වෙන හන්දිය ගැන කතා කරනවා. වොත්තපනේ ජවණයට යන තැන කතා කරනවා හන්දි. එතකොට ජවණයෙන් ජවණයට, පළවෙනි ජවණයෙන් දෙවෙනි ජවණයට යන හන්දිය, දෙවෙනි ජවණයෙන් තුන්වෙනි ජවණයට යන හන්දිය, තුන්වෙනි ජවණයෙන් හතරවෙනි ජවණයට යන ඒ සම්දිස්ථානේ, හතරෙන් පහට යන සම්දිස්ථානේ, පහෙන් හයට යන සම්දිස්ථානේ, හයෙන් හතට යන සම්දිස්ථානේ. එතකොට හතෙන් අටට යන සම්දිස්ථානේ. ඉතින් ඒවා අටෙන් නවයට යන්නේ ওই විදිහට සම්දිස්ථාන තිබෙනවා. ඉතින් මේ අර සදාරම්මලවට ඒවා එහෙම මම මේ පින්වත්තුන්ට මේ එකේ නොම්බරේ දෙකේ නොම්බරේ වශයෙන් කිව්වාට මේක යන්නේ ඒ චිත්ත වීතියේ සිත්වලට යොදලා තිබෙනා වූ නම සම්බන්ධ කරගෙනයි. එතකොට මේ නම සම්බන්ධ කරගන්නකොට ඔය හිතකට සමහර වෙලාවට නම් දෙක තුනක් වැටෙනවා. ඒ හිතටින් කරන වැඩවල හැටියට අපේ පින්වතුන් ඒ විවිධ නමුත් ඔය දැනගන්නේ එක කාරණය පැහැදිලිව තේරුම් ගැනීමට නම් හරියට ප්‍රයෝජනවත් වෙනවා. ඔය ටික හිතේ තියාගන්න. මේ ටික යතුරු කාරණා හැටියට, ඒ කියන්නේ keywords, key points හැටියට අපිට උදව් වෙන උපකාරුණ කාරණා හැටියට මතක තබා ගන්න. දැන් අපි යම් ගේපාර ගිය සතියේ මතක් කරලා කියලා දීපු කාණ්ඩයේ ඉතිරි හරියට තවත් එක කාරණයක් මතක තියාගන්න. ඒ තමයි මේ කතා කරන මාතෘකාවට දැනගන්න ඕනේ කුසල ධර්ම, අකුසල ධර්ම, අව්‍යාපෘත ධර්ම කියන වචන තුන. ඒ වචන තුනේ කියන්නේ මොකද්ද කියන එක. කුසල ධර්ම කියලා කියන්නේ කුසල් ජවන්. කුසල් ජවන්. ජවන් සිත් කියලා જાතියක් සිද්ධ වෙන්නේ. අපේ පින්වතුන්ට වැටහෙන්නේ නැත්නම් ඒක අපි පස්සේ වෙලාවක අහන්න බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් කියලා දෙනවා. ජවන් සිත් කියන જાති තමයි අර තියෙන්නේ අකුසල් සිත් 12 ජවන් හරිය වැඩ කරන සිත් 12 අකුසල් සිත් 12 ඒක ඇවිල්ලා අකුසල් ජවන් කියලා කියනවා. තව තියෙනවා කුසල ජවන කියන්නේ කාමාවචර කුසල් සිත් 8 රූපාවචර කුසල් සිත් 5 අරූපාවචර කුසල් සිත් 4 ලෝකෝත්තර කුසල් සිත් 4 කියලා ওই විදිහට කුසල් සිත් තියෙනවා. ඌට කියනවා කුසල ජවන කියලා. එතකොට අකුසල ජවන කුසල ජවන. ඔය තැන් දෙකේ වැඩ කරන්නේ නැතුව තව තියෙනවනේ කියන්න බැරි ඔය විපාක, සම්තිරණ, අරව මේවා, ක්‍රියා. ඒවා ඔක්කොම ගන්නේ ගණන් ගන්නේ අව්‍යාකෘත කියන කුඩි. හැබැයි මේ වාක්‍යයේ කියනකොට කියන්නේ ඉස්සෙල්ලා කුසල ධම්ම, අකුසල ධම්ම, අභ්‍යාපත ධම්ම කියලා. ඔය ටික මාතිකාවේ අපි ওই විදිහට තමයි කියන්නේ. හැබැයි උගන්නනකොට නම් අකුසල ධර්ම ඉස්සලා කියලා තමයි කුසල ධර්ම කියන්නේ. අහේතුක කියන්නේ අහේතුක ධර්මත් කියනවා. කුසල අකුසල ධර්ම කියනවා. කුසල ධර්ම කියලා. ඔය ටික මතක තියාගන්න. දැන් අපි යම් මේ අපේ කාරණයට. දෙවෙනි වීතිය මේ විදිහට කියවෙනවා. කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස අනන්තර පච්චයේන පච්චයු. කුසල ධර්මයක් අව්‍යාකෘත ධර්මයකට අනන්තර පත්‍යයෙන් පත්‍ය වෙනවායි කියනවා. එතකොට කුසල ධර්මයක් කියලා කියන්නේ අකුසල නෙවෙයිනේ. කුසල ධර්මයක් කියලා කියන්නේ අව්‍යාකෘතේකුත් නෙවෙයිනේ. එහෙමනම් කුසල ධර්ම කියන්නේ මෙන්න මේ හරිය. ලෞකික කුසල ධර්ම 17ක් තියෙනවා. ලෝකෝත්තර කුසල ධර්ම 4ක් තියෙනවා. ඒ තමයි ලෞකික කුසල ධර්ම කියලා කියන්නේ කාමාවචර සිත් 8, කුසල සිත් 8, රූපාවචර කුසල සිත් 5, අරූපාවචර කුසල සිත් 4. උතන තියෙනවා 17ක්. ඔය ඕවට කියනවා ලෞකික කුසල ධර්ම 17. ඊළඟට ලෝකෝත්තර වශයෙන් ගත්තම මාර්ග සිත් 4ට කියනවා ලෝකෝත්තර කුසල ධර්ම සිත් 4 කියලා. ඒක ඔක්කොම තියෙනවනේ 21ක්. මේකේ කුසලෝ ධම්මෝ කියලා කියන්නේ ඔන්න ඔය කියනා වූ 21න් මොකක් හරි එකක් ඇද්ද ඒක තමයි කුසල ධර්මය. අභ්‍යාකතස්ස ධම්මස්ස. හැබැයි අව්‍යාකෘත කියලා කියන්නේ මේ කුසල ධර්ම නොවේ. එහෙනම් අව්‍යාකෘත වශයෙන් වෙන ධර්ම තියෙනවනේ අර අහේතුක සිත්වල. එහෙම අපි චිත්ත වීතියකට දාලා මේ විදිහට බලමු. දැන් මේකේ තියෙන්නේ කුසල ධර්මයක් අව්‍යාකෘත ධර්මයකට අනන්තර පත්‍යයෙන් පත්‍ය වෙනවා කියන එක. අනන්තර පත්‍යය කියලා කියන්නේ පළමුවෙන් පහළ වුණා වූ හිත නැති වෙලා වෙනසෙලා අභාවයට යනකොට ඒ නැති වී යන හිතෙන් අමුතු හුමාලයක් වගේ යම්කිසි ආකාර ගතියක් යම්කිසි ශක්ති ගුණ විශේෂයක් අර එයා පහළ වෙලා ඒ හිත පහළ වෙලා නැති වෙලා යනකොට ඊළඟට ඒ එක්කම පහළ වෙන්නා වූ හිතට යම්කිසි නිකම් print out එකක්. එහෙම නැත්නම් නිකම් මොකක් හරි සෙන්ස් එකක්. යම්කිසි ආකාර විශේෂයක් තල්ලු කරගෙන විසි කරගෙන වද්දගෙන යන්නා වගේ එකක් තියෙනවා. අන්න ඒකට කියනවා මොකද්ද? අනන්තර පත්‍ය ශක්තිය කියලා. අනන්තර පත්‍ය තියෙන්නේ පළමුවෙන් පහළ වෙන හිතේයි. පළමුවෙන් පහළ වෙච්ච හිතේ තමයි අනන්තර පත්‍ය ශක්තිය තියෙන්නේ. ඒකේ ශක්තිය වදින්නේ දෙවනුවට පහළ වෙන හිතට. අද මේ කියන කතාව පළමුවෙන් පහළ වෙලා නැති වෙන හිත කුසල හිතක්. ඒකනේ කුසලෝ ධම්මෝ කියන්නේ. ඒ කුසල ධර්ම හැටියට පහළ වෙච්ච හිත ඇතිවි නැති වෙලා යනකොට ඊළඟට පහළ වෙන්නේ අව්‍යාකෘත හිතක්. ඒ අව්‍යාකෘත හිතට ඒක ක්‍රියා අව්‍යාකෘතයක් වෙන්න පුළුවන්, විපාක අව්‍යාකෘතයක් වෙන්න පුළුවන්, මොකක් හරි ඒ අව්‍යාකෘතයකට අර ඉස්සෙල්ලා පහළ වෙච්ච කුසල සිතෙන් යම්කිසි ශක්තියක්, ඒ වගේම ආනුභාවයක්, යම්කිසි ගැම්මක්, යම්කිසි ආකාර විශේෂයක් ලැබෙනවා. අන්න ඒක තමයි කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස අනන්තර පත්‍යේන පත්‍යෝ කියලා කියන්නේ. මේකේ තව එකක් අපි බොහොම සරලව තේරුම් ගන්න ඕනේ. දැන් පත්‍ය අනන්තර පත්‍ය තියෙන තැනක් තිබෙනවා. අනන්තර පත්‍ය ලබන්නා වූ කෙනෙක් ඉන්නවා. අනන්තර පත්‍ය තියෙන්නේ පළමුවෙන් නැති වී යන්නා වූ සිතේ. ඊළඟට අනන්තර පත්‍ය ශක්තිය ලබන්නේ දෙවෙනියට පහළ වෙන්නා වූ සිතයි. ඉස්සර වෙලා පහළ වෙලා නැති වී යන්නා වූ හිතෙන් ලැබෙන්නා වූ අනන්තර පත්‍ය ශක්තියේ ආනුභාවය, ඒකේ බෙනිෆිට් එක, ඒකේ ආකාරය ලබන්නේ, ලබාගෙන පහළ වෙන්නේ දෙවෙනි හිතයි. ඒක නිසා දෙවෙනි හිතේට කියනවා ඉස්සෙල්ලා අනන්තර පත්‍ය ශක්තියේ ඉස්සර වෙලා පහළ වෙච්ච හිතේ අනන්තර පත්‍ය ශක්තියෙන් ඒ පත්‍ය ශක්තිය ලබාගෙන පහළ වෙන පත්‍ය උප්පන්නේ කියලා තමයි කියන්නේ දෙවෙනි එකට. ඉස්සෙල්ලා ඒකේ පත්‍ය ලබාගෙන උපදින එක තමයි පත්‍ය උප්පන්නේ කියලා කියන්නේ. එතකොට දෙවෙනි හේත තමයි පත්‍ය උප්පන්නේ. මේ කියන කතාවට අනුකූලව දෙවෙනි හිත පත්‍ය ලබන හිත අද මේ කියන මාතෘකාවේ ඇවිල්ලා අවියකෘතයක්. ඔන්න ඕක තමයි මේකේ අපිට සරලව තේරුම් ගන්න උනේ කාරණේ. දැන් පත්‍ය උප්පන්න හැටියට අනන්ත පත්‍ය ලබාගෙන පහළ වෙන උපදින හට ගන්න දෙවෙනි හිතේ අනන්ත පත්‍ය ලබාගෙන පත්‍ය උප්පන්නය ඇවිල්ලා මෙන්න මෙහෙම කියනවා. බලන්න සම්පීර්ණ වශයෙන් සිත් තුනක් තියනවාලු. සම්පීර්ණ සිත් තුනක්. සම්පීර්ණ සිත් කියන જાතිය ඇවිල්ලා කුසල් සිත් නෙවෙයි. සම්පීර්ණ සිත් කියන්නේ අකුසල් සිතුත් නෙවෙයි. ඒවා හේතු සිතුත් නෙවෙයි. හේතු ත්‍රි හේතුකේ ලෝභ දෝෂ මෝහ තියෙන, අලෝභ දෝෂේ අමෝහ තියෙන හිතුත් නෙවෙයි. ඒ සම්පීර්ණ සිත් තුන අහේතුක සිත් 18 කතා කරන සිත් තුන. සම්පීර්ණ සිත් තුන මොකද්ද? අව්‍යාකෘත සිත් තුන. ඊළඟට විපාක සිත් කියලා જાතියක් තියෙනවනේ. කාමාවචර කුසල් සිත් වගේම විපාක සිත් 8ක් තියෙනවනේ. ඒ විපාක සිත් 8 ඇවිල්ලා විපාක අව්‍යාකෘත જાතියක්. එතකොට ඉස්සරලා සිත් 3යි මේ 8යි 11ක් වෙනවනේ. ඊළඟට තිබෙනවා අපි රූපාවචර ධ්‍යාන භාවනා කළාම ඒකේ විපාක පහක් හම්බ වෙනවා. අරූපාවචර ධ්‍යාන භාවනාව කළාම ඒකේ විපාක සිත් 4ක් හම්බ වෙනවා. 9ක් තියෙනවනේ. ඊළඟට ඒ සිත් 9යි අර මුලින් කියපු ඒ සිත් 11. සම්පීර්ණ 3යි කුසල විපාක 8යි ගත්තම 11ක් තියෙනවනේ. ඒ 11 ඔක්කොම ගත්තයින් පස්සේ ඇති වෙනවනේ 20ක්. ඒ 20 ලෞකිකයිනේ. ඒ ලෞකික ඒ 20 ඇවිල්ලා අව්‍යාකෘත ධර්ම 20ක්. එතනින් නවතින්නේ නැහැ. තව තියෙනවා ලෝකෝත්තර මාර්ගසිත ඇවිල්ලා කුසලසිතක්. ඉස්සෙල්ලා වෙලාම නිර්වාණය පිරිමදින, නිර්වාණය ළඟට යන, නිර්වාණය දකින, නිර්වාණයට බාධක වෙලා තිබෙන කෙලෙස් එහෙම නැසලා දාන ඒ මාර්ගසිත කුසලසිත. ඒ කුසල හැකියාව තියෙන හින්දානේ කෙලෙස් එහෙම නැසෙන්නේ. හැබැයි ඵලසිත කුසලසිතක් නෙවෙයි. ඵලසිත ඇවිල්ලා අව්‍යාකෘත භාවයේ පිහිටියා වූ සිතක්. මේක අපි හොඳට තේරුම් ගනිමු. එතකොට මේ කාරණය කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස අනන්තරපච්චේන පච්චයෝ කියන තැන අපි මේ සාමාන්‍ය අපේ ජීවිතයේ අත්විඳින තැනකට අපි දැන් එමු. එතකොට මේක තේරුම් ගන්න තවත් ටිකක් ලෙහෙසියක් පහසුවක් අපිට වේවි. ඒ තමයි අපි මේ ඇහැ ඇරලා වටපිට බලනවා, කන යොදලා අසල තිබෙන දුර තිබෙන ශබ්ද අහනවා, ඇහෙන ප්‍රමාණය ගඳ සුවඳ දැනගන්නවා, දිවෙන් රස දැනගන්නවා, කයෙන් ස්පර්ශය දැනගන්නවා, හිතින් හිතනවා. මේ පළමුවෙන් පහ ද්වාරික සිත්, පංචද්වාර ආවජන සිත් බාහිර වශයෙන් අනේකක් නේ. අපි අද මේ කතා කරන කතාව දේශකිය පේන්නෙත් නැහැ, ශ්‍රාවකිය පේන්නෙත් නැහැ. මේ කවුද දේශන්නේ කියන සංඥාව තියෙනවා මේ පින්වතුන්ට. මේ ස්වාමින් වහන්සේ නමක් දේශනා කරනවා කියන දේශක සංඥාව තියෙනවා. දේශකයා රූපමය වශයෙන් පේන්නේ. හැබැයි මනෝමය වශයෙන් චිත්‍ර රූපයක් සංඥාවක් හදාගෙන තියෙනවා. දේශනා කරන මට ශ්‍රාවකයෝ පේන්නේ. මොන විදිහට ඉන්නවද? බිම වාඩි වෙලාද? පුටුවක වාඩි වෙලාද? ඇඳක ඉන්නවද? හාන්සි පුටුවකද? මොකක්වත් පේන්නේ නැහැ. හැබැයි ශ්‍රාවක සංඥාව තියෙනවා. ශ්‍රාවකයෝ පිරිසක් මේ මේ රටවල්වල, මේ මේ පළාත්වල, මේම නිවස්වල ඉඳගෙන, තැන් තැන් වල ඉඳගෙන අහනවා කියන හැඟීමේ සංඥා රූපේ තියෙනවා. එතකොට ඒක මානසිකයි. හැබැයි දේශක ශ්‍රාවක දෙපක්ෂයේම සම්බන්ධීකරණය සිද්ධ වෙන්නේ මේ අපේ කන නිසා. ඒක නිසා අද මේක තේරුම් ගන්නට හොඳට උපකාර වෙන්නේ සෝතද්වාරික චිත්ත වීතිය. මේ කියන වචනය අහනකොට අපේ පින්තුන් මම කියන වචන අහනවා. එක චිත්ත වීතියකින් වැඩි යමක් කරන්න බෑ. මේ කතා කරන ශබ්දවල එක වචනයකත් පුංචිම පුංචි කෑල්ලක් විතරයි එක් චිත්ත වීතියකින් අහුල ගන්න පුළුවන් වෙන්නේ. හරියට කියනවා නම් සමහර සත්තු ඉන්නවා පුංචි පුංචි කූඹියෝ කඩි උන් අල්ලගෙන කනවා. ඒ සත්තුගේ දිව හරි දිගයි. දිව එළියට දාලා දිගට එළියට දාලා ඉරට පුරක් වගේ සමහර වෙලාවට සමහරලාට පොඩි රබර් පටි කෑල්ලක් වගේ එළියට දිව දාලා අර කඩි කූඹි ඒ වගේ සත්තු අල්ලගෙන අහුලගෙන කනවා. ඒ වගේ මේ අපේ හිත එළියට ගිහිල්ලා පොඩි ශබ්ද කෑල්ලක් අහුලගෙන ඇවිල්ලා ආය යනවා, ආය අවුලගන්න. ඔය වගේ චිත්ත වීති යනවා. මේ චිත්ත වීතියේ මේක සෝතද්වාරික චිත්ත වීති මේක සිද්ධ වෙන්නේ. එතකොට මේ පින්වතුන් හිත්වල භවංග භවංග චලන භවංග උපච්ඡේ. ඔය සිත් තුනම අව්‍යාපෘතයි. භවංගයට සම්බන්ධයිනේ. පංචද්වාරාවජන සිත් ඒකත් අව්‍යාපෘතයි. ඊට පස්සේ චක්කු විඥාන මේ සෝත විඥානේ. දැන් මේ අහන එකනේ. සෝත විඥාන සිත් විපාක අව්‍යාපෘතය. ඊට පස්සේ සම්පටිච්ඡන සම්තිරණ ඒවත් විපාකයි. ඊට පස්සේ වොත්තපන ඒත් ඇවිල්ලා මේ අව්‍යාකෘත සිතක් ඔය සිත් පීඩේම ඇවිල්ලා ඔතෙන් තැනකල් භවංග භවංග චලන භවංග උපච්ඡේද ඊට පස්සේ පංචද්වාරාවජන සෝත විඥාන සම්තිරණ සම්පටිච්ඡන සම්තිරණ වෝතකන මේව ඔක්කොම කුසල් වෙන්නෙත් නැහැ අකුසල් වෙන්නෙත් නැහැ. ඒක නිසා මේ ටික ඔක්කොම අව්‍යාකෘත භාවයේ පිහිටි සිත්. ඊට පස්සේ යනවා මේ සද්දය. සද්දේ අල්ලගන්න, ඒ කියන්නේ සෝත විඥානේ පහළ වෙලා සද්දේ ගැන බාර අරගෙන සද්දේ ගැන හිතේ වෙන සිත් වෙලක් යනවා. ඒ යන්නේ ජවන් සිත් වෙලක්. ඒ ජවන් සිත් වෙල ඇවිල්ලා කුසල හෝ අකුසල හෝ වෙනවා. හිතන විදිහට කුසල හෝ අකුසල හෝ වෙනවා. එතකොට දැන් බලන්න ඉස්සර වෙලා අව්‍යාකෘත මණ්ඩියක් තිබුණානේ. අව්‍යාකෘත තීලියක් තිබිලා ඊට පස්සේ තමයි අර අහපු සද්දේ දැන් සද්දේ ගන්නෙ ඇත්ත වශයෙන්ම මේ අව්‍යාකෘතයෙන් ගන්නෙ. ඊට පස්සේ තමයි කුසල හරි අකුසල හරි ජවන් යන්නේ. දැන් මේකේ ඉස්සෙල්ලා ටික කොහොම අව්‍යාකත ධම්ම ඊට පස්සේ තිබෙන්නේ කුසල හෝ අකුසල. දැන් මේ කතාව අද මේ කියන මාතෘකාව ගත්තාන් පස්සේ අව්‍යාකත වලට පස්සේ කුසල වෙනවා කියලාවත් නෙවෙයි කියන්නේ. අව්‍යාකත වලට පස්සේ අකුසල වෙනවා කියලාවත් නෙවෙයි කියන්නේ. කුසලයට පස්සේ අව්‍යාකෘත වෙනවා කියන එක. එහෙමනම් අපි තැනකට යන්න ඕනේ. ඒ තමයි ජවන් හිත් හතක් යනවනේ. ඒ ජවන් හිත් හත අපි හිතමු කුසලුණයි කියලා. බණහන එකනේ මේ සිද්ධ වෙන්නේ. මේ බණහනකට කුසල්නේ. එතකොට පළවෙනි කුසලයෙන් දෙවෙනි එකට යනකොට ගිය පාර කිව්වා වගේ කුසලෝ ධම්ම කුසලස්ස ධම්මස් වෙනවා. දෙකෙන් තුනට තුනෙන් හතරට ඒ හැත් යන්නේ කුසලෝ ධම්ම කුසලස්ස ධම්මස්. අවසාන ජවනයේ ඇවිල්ලා කුසලය ඊට පස්සේ අවසාන ජවනින් පස්සේ පහළ වෙන්නේ කුසලයක් නෙවෙයි ඒක සම්තිරණයක් හරි භවංගයක් හරි. ඒක නිසා විශේෂයෙන් මෙතන කියන්නේ සම්තිරණ වෙනවා. සම්තිරණ තියෙනවා සිත් වේලි හැටියට තියෙනවා. මේ සම්තිරණ තුනකුත් තියෙනවා. කුසල සම්තිරණ ගත්තාන් පස්සේ කිත්ති වෙනවා 8ක්. ඒ ගත්තාන් පස්සේ ඔක්කොම 11ක් වෙන ඒ විස්තරය අපි නිකන් කෙටි කරොත් එහෙම ජවන 7 වෙනි ජවනයේට පස්සේ ඇති වෙන්නේ හිත ඒ චිත්ත පීලියක මේ පින්මුතුන් බණ අහන මේ වෙලාවේ චිත්ත වීති වලින් තමයි මේ ශබ්දය හසු කරගන්නේ හිතන්. ඒකෙමුත් ජවන් හිත් දුවනවා. මේ පින්නතුන්ගේ හිත් තුල ජවන් හිත් තේලි තේලි යනවා. ඒ ජවන් හිත් මේ පින්නතුන්ට නොදනුවත් නාට මේ තමන්ට ජවන් හිත් තේරුම් ගන්නට බැලුණාට ප්‍රායෝගික වශයෙන් සුතමේ ඥානේ චින්තාමේ ඥානේ නම් හැබෑවටම තියෙනවා. ප්‍රායෝගිකව ඕක දකින්න අමාරුයිනේ. නමුත් මේ චින්තාමේ ඥානේ මේ සුතමේ ඥානේ ගුණ කරගෙන පාවිච්චයට අරගෙන බැලුවාම මේ පින්තුන්ගේ හිත්වල චිත්ත වීති ගොඩක් යනවා. එතකොට අවසාන ජවණයට පස්සේ පහළ වෙනවා කුසලාරම්මනික තදාරම්මණයක් හෝ භවංගයක්. ඒ තදාරම්මණය කියන්නේ අව්‍යාකෘත හිතක්. ඒක නිසා එතනදී පාවිච්චි කරන කියලා දෙන ධර්මයේ තමයි චිත්ත වීතියක අවසාන ජවණයයි ඊට පස්සේ පහළ වෙන තදාරම්මණයයි අතර හන්දියක් තිබෙනවා. ඒ හන්දිය ගත්තම කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස අනන්තර පච්චයේන පච්චයෝ කියන කතාව මේ පේළියේ ලස්සනට කියලා තියෙනවා. අවසාන ජවණය කුසල ධවණයක්. හැබැයි ඒ කුසල ජවණේ ඉවර වෙලා යනකොට කුසල ජවණේ නැති වෙනවනේ. ඒ නැති වෙනකොට ඊට පස්සේ ජවන් දුවන්ට බෑ. තව දුරට ජවන් දුවන්ට බෑ. ජවන් දුවවන්ට හයිය හත්තිය නෑ. එහෙම ධර්ම ස්වභාවයක් නෑ. නමුත් මේ අවසාන ජවන් හිතේ ඒක නැති වෙලා යනකොට ඒකේ තිබෙනවා අමුතු ගුණ ශක්තියක්, ආකාර විශේෂයක්, ධර්ම විශේෂයක්, ශක්ති විශේෂයක්. ඒකට කියනවා අනන්තර පත්‍ය ශක්තිය කියලා. ඒ අනන්තර පත්‍ය ශක්තිය අර ඊළඟට පහළ වෙන තදාරම්මණය කියන අව්‍යාකෘත හිතට අමුතු ගැම්මක්, පිහිටක්, ආකාරයක්, print out එකක්, help එකක් දැන් තල්ලු කරගෙන ඇති වීගෙන යනවා කියන එකයි. මේ සමහර ඉන්නවා මේ අපේ මේ වයසට ගිහිල්ලා යමක් කමක් තිබිච්ච මිනිස්සු. අපි හිතමු ඉඩමක් තිබිච්ච මිනිස්සයා ඒ ඉඩම හිමි කරගෙන ඉන්නවා ජීවිත කාලයේදී. ඒ ඉඩම හිමි කරගෙන තමන්ගේ කියලා ඉඳලා එයා මැරෙන අවස්ථාවේදී ඒ ඉඩමේ අයිතිය අර ජීවත් වෙලා ඊළඟට එයාගේ පරපුරෙන් තවත් පුරුකකට පැවරීමක් කරලා ඔප්පුවකින් හරි කටවචනයකින් හරි දියවිල්ලකින් හරි එයා පැවරීමක් කරනවා මගේ ඇවෑමෙන් මෙන්න මේ ශක්තිය ඔබටයි කියලා පවරනවා. පවරලා අරයා මැරෙනවා. එයා මැරුණට පස්සේ ඉස්සර වෙලා ඒ කෙනා දීපු ශක්තිය දෙවෙනි එකෙනා පාවිච්චි කරනවා, පරිභෝගයට ගන්නවා. ඕක මාලයක් කරාබුවක් වගේ දෙයක් සම්බන්ධයෙන් වෙන්නත් පුළුවන්. ඉඩමක් කඩමක් සම්බන්ධයෙන් වෙන්නත් පුළුවන්. පිඟානයක් කූපයක් සම්බන්ධයෙන් වෙන්නත් පුළුවන්. හැබැයි ඒක තමන්ට අයිති දේ සමහර වෙලාවට මෙහෙම වෙනවා. තමන්ට අයිති දේ දෙනවා තමන්ගේ ළඟම ඉන්න මේ දුවෙකුට පුතෙකුට දෙනවා. තමන්ගේ ළඟම ඉන්න තමන්ගේ දුවෙකුට හරි පුතෙකුට හරි මේක මගේ ඇවෑමෙන් කියලා තමන්ට තිබේ ශක්තිය මැරෙනකොට පවරාගෙන අල්ලු කරගෙන යනවා දුවෙකුට පුතෙකුට. හැබැයි ඒක අනිවාර්ය නැහැ. සමහරුන්ට දූල පුතු දෙන්න නැති අයත් ඉන්නවා. සමහර වෙලාවට තිබෙනවා මුරු බිරුකට මොනුබුරෙක් මිනිබිරියක් වෙන්නා වූ ඒ දුවේ පුතා නෙවෙයිනේ, මොනුබුරෙක් මිනිබිරියක් වෙන්නා වූ කෙනෙකුට තමන්ගේ අයිතිය, තමන්ගේ ශක්තිය, තමන්ගේ ආනුභාවය පවරාගෙන තල්ලු කරගෙන යනවා. ඊළඟට තිබෙනවා කාන්තාවක් නම් එයා පවරනදී ඊළඟ ලබා ගන්න එක්කෙනා කාන්තාවක්ම වෙන්න ඕනේ නැහැ. ඒ වගේ ජවන් හිතක් නැති වෙලා යනකොට ඒකේ ශක්තිය නැවත පහළ වෙන ජවණයකටම දෙන්න කියලා නීතියක් නැහැ. මෙතන දෙන්නේ තදාරම්මණයකටයි. ඒ වගේම තමයි දූලක් නැති පුතාලක් නැති සමහර අය තමන්ට හම් වෙච්ච දේවල් තමන් අයිති කරගෙන යා මැරෙනකොට පන්සලට පූජා කරනවා. ස්වාමින් වහන්සේලාට පවරනවා, ශාසනයට පවරනවා. ශාසනය කියන්නේ යාගේ දරුවෙක් නෙවෙයි. ශාසනය කියන්නේ ස්වාමින් වහන්සේලාගේ පුතෙක් දුවෙක් නෙවෙයි. නමුත් තමන්ට නෑකමක්, තමන්ගේ සමානකමක් නැති එකට අර තමන් මියපරලෝ යනකොට තමන්ගේ භාරකාරත්වය, තමන්ගේ ශක්තිය තැනකට දෙනවා. පන්සලට, සේනාසනයට, ආරණ්‍යයට, ස්වාමින් වහන්සේලාට දෙනවා. දැන් බලන්න ඒකේ ශක්තියට සමානකමක් අවශ්‍ය නැහැ. නමුත් පළමුවෙන් නැරි යනකොට දෙවෙනියට පැවරුම වෙනස් එකක් ගන්නවා. ඒක නිසා ජවන් හිතක් තමයි මේ අනන්තපත්‍ය කරන්නේ. ඒ කියන්නේ කුසල ජවණය හත්වෙනි එක. දෙවෙනියට පහළ වෙන්නේ තදාරම්මණය. ඒක ඇවිල්ලා අව්‍යාකෘතයක්. ඒක නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මේ කතාව, මේ දේශනාව කුසලෝ ධම්මෝ, කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස අනන්තර පච්චයේන පච්චයෝ කියන තැන හරි ලස්සනට මේ ලෞකික මේ කියනා වූ කුසල වීතියකට දාලා හොඳට පැහැදිලි කරනවා. මේක ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණි, ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ਸਰුවච්චතා ඥාන මණ්ඩලයේ ඒ ධර්මයේ දකින්නා වූ සිත් පිළිබඳව දකින්නා වූ ඒ විසිතුරු නුවණි ඉතාමත්ම පැහැදිලිව පිරිසුදුව මේ කට්ටය, මේ කාණ්ඩය, මේ පුරුක හොඳට දැකලා තියෙනවා. උන්වහන්සේගේ අනුයාත, උන්වහන්සේගේ ධර්මයෙන් උපන්නා වූ පුත්‍ර රත්නයක් වන්නා වූ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මේ කාරණය හොඳට දැකලා තව විග්‍රහ කරනවා මේ න්‍යායයට දාලා. ඒක නිසා අද මේ විලාවේදී කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස අනන්තර පච්චේන පච්චයෝ කියන තැන මේ කුසල වීතියක දාලා අපි තේරුම් ගත්ත විදිය. මම විශ්වාස කරනවා මේ පින්වත්තුන්ට මේ දින්ගින් යම් කිසි වැටහීමක්, ගැළපීමක් හදාගන්න පුළුවන් වෙන්න ඇත කියලා. ඊළඟට කියමු අපි මෙහෙම. සමහර වෙලාවට ඔය හැම චිත්ත වීතියකම පස්සේ, චිත්ත වීතියකම ජවං 7 වෙනි ජවණේට පස්සේ තදාරම්මන ඇති වෙන්නේම නැහැ. ඒ කියන්නේ මුල් ඒ වගේ විතරයි තදාරම්මන ඇති වෙන. සමහරට සමහර චිත්ත වීති භවංගයේ 15. ඒ කියන්නේ අවසාන ජවණේට, ජවං 7ක් යනවනේ, 7 වෙනි ජවණින් පස්සේ තදාරම්මන නැතුව 15 වෙන්නේ නැහැ තදාරම්මන. ඒ කෙලිම භවංග වෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? භවංගය කියන්නේ අවියාකෘතයක් නේ. එතනදි තිබෙනවා කුසලෝ ධම්මෝ, කුසල චිත්ත වීතියක අවසාන ජවං හිතෙන් පස්සේ භවංගයක් වෙනකොට එතන සිද්ධ වෙන්නේ මොකද්ද? කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස අනන්ත පච්චයේන පච්චයෝ කියන එකයි. එහෙම අමුතු ගැම්මක් අර පළවෙනි හිත දීගෙන යනවා. ඔන්න බලන්න ඔය සිද්ධ වෙන තැන් විදිය. ඊළඟට අපි මෙහෙම කතාවක් කියනවා. අපි කියනවා මේ සත්වයෝ ඉන්න තැන් වචනයක් අපේ පින්වත්තුන් දැනගන්නේ හොඳයි. තියෙනවා ඒක වෝකාර, චතු වෝකාර, පංච වෝකාර කියලා භව විස්තර කරන්නා වූ ක්‍රමයක් තියෙනවා. ඒකවෝකාර කියලා කියන්නේ අපි හිතමු මෙහෙම රූපයක් තිබෙන, වේදනා ගුණයක් තිබෙන, සංඥා ගුණයක් තිබෙන, සංස්කාර ගුණයක් තිබෙන, විඥාන ගුණයක් තිබෙන මේ පහම එක්කාසු වෙලා පහම ක්‍රියාත්මක වෙන, පහම වැඩ කරන සත්වයෝ ඉන්නවා සංසාරේ. මේ හේතුඵල රාමුවේ මේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුස්ස ලෝක, තිරසං ඔය හැම තැනම ඔය පහම තියෙන සත් වෙන. උගලන්ට කියනවා පංචවෝකාර භවිකයෝ කියලා. අපිත් ඇවිල්ලා පංචවෝකාර භවිකයෝ. දේශනා කරන මම පංචවෝකාර භවිකේ, අසන්නාව මේ පිණුතුම් පංචවෝකාර භවික සත්වේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහම තියෙනවනේ. සමහර තැන්වල ඕකේ එකක් විතර අපි හිතනවා. ඒ කියන්නේ වේදනා, සංඥා, සංඛාර, විඥාන කාණ්ඩ හතර නැතුව මේ රූපය පමණක් තිබෙන තැනක් තිබෙනවා. කතා කරන්න බෑ, හිතෙන්නේ නෑ, මොකක්වත් අහන්න බෑ. නමුත් ඔහි නිකන් රූප ගුරුසුවක් විතරක් ඔහි පහළ වෙලා කර්මයෙන් හතගත් දෙයක් ඇත්තේ එකම එක. ඕක තමයි සත්‍ය කියන්නේ. සත්‍ය කියන්නේ නම් කළත් හඬ බොන්න මොකක්වත් එහෙම කියන්න ඉන්න මොකක්වත් නැහැ, නිකන් ගල් ගෙඩිය වගේ තියෙන එකයි සත්‍ය. ඒකට කියනවා ඒකවෝකාර භවිකයෝ කියලා. ඕක නිකන් පහළ වෙන්නේ නැහැ, එකක් වුණාට. ඕකත් කර්මයකින් පහළලා තියෙන. ඒකවෝකාර භවික සත්‍යයක්. එතකොට චතුවෝකාරය කියලා කියන්නේ සමහර සත්වයන්ට රූපය නැහැ, කොටස් හතරක් විතරක් තිබෙනවා. වේදනා, සංඥා, සංකාර, විඥාන. ඔය අරූප ලෝකයේ ඉන්න සත්‍ය රූප නැහැනේ. ඒගොල්ලෝ චතුවෝකාර සත්වයෝ. අපි පංචවෝකාර. දිවියෝ පංචවෝකාර. ඔය රූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඉන්න බ්‍රහ්මයෝ පංචවෝකාර. සුද්ධාවාසයේ ඉන්නේ පංචවෝකාර භවිකයෝ. දැන් පංචවෝකාර අපිනේ. එතකොට මේකේ තියෙනවා මේ රූපාවචර අපි කුසල් වඩනවා. ඒ කියන්නේ රූපාවචර කුසල කියලා කියන්නේ අපි භාවනා කරන. භාවනා කරන උටත් යන්නේ ජවන් සිත් දිගට යනවා. ඒ කියන්නේ කුසල ජවන් යනවනේ. අපි හිතමු ප්‍රථම ධානයේ කියලා. අපි එහෙම හිතමු. ප්‍රථම ධානයේ තිබෙන්නා වූ එක්කෙනාගේ ප්‍රථම ධාන සිත පහළ වුණාට පස්සේ ප්‍රථම ධාන චිත්ත වීතියක් ගිහිලා අවසානයේටපත් වෙන කොහෙටද? භවංගේ කියන්නේ. ආන්නේ එතනදිත් වෙන්නේ මොකද්ද? කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස අනන්තර පච්චේන පච්චයෝ. ඒ කියන්නේ කුසල රූපාවචර ධාන කුසලයකට පස්සේ ඒ ජවම්පීගේ අවසානයට පස්සේ පහළ වෙන්නේ මොකද්ද? භවංගයක් නිසා එතනදී කියනවා කුසල ධර්මය අව්‍යාකෘතයකට අනන්ත ප්‍රත්‍යයෙන් පත් වෙනවා කියලා. වෙන අකුසලයක් එන්න නොදී වෙන මොකක්වත් එන්න නොදී හරියටම භවංගයට සෙට් කරලා දෙන ගතියට කියනවා ඔය අව්‍යාකෘතයට පත් වෙනවා කියලා. ওই විදිහමයි රූපාවචර කුසලියත් එහෙමයි. ඊට පස්සේ අර අපි දැන් කතා කරපු ජවන්පේරියේ කුසල ජවන්පේරියේ කාමාවචරයකෙත් ඒ විදිහටමයි. ඊළඟට තියෙනවා මේ තව එකක් තිබෙනවා මේ අරූපාවචර බ්‍රහ්ම ලෝකවලට යන්ත භාවනා කරනවනේ. එතකොටත් අරූපාවචර ධ්‍යාන ඇවිල්ලා ඒව මේ අරූපාවචර ධ්‍යානම් 5-4 වෙනි මේ 4 වෙනි ධ්‍යානෙන් හරි 5 වෙනි ධ්‍යානෙන් ඔය විස්තර ක්‍රමයේ 5 වෙනි ධ්‍යානෙන් හරි ඔක්කොම උපේක්ෂා සහගතයි. ඒ උපේක්ෂා සහගත කොටසක් තමයි යන්නේ උපේක්ෂා සහගත ආකාසානංචායතනේ, ඊට පස්සේ විඥානංචායතනේ, ආකින්චඤ්ඤායතනේ, නේවසඤ්ඤා නාසඤ්ඤායතන. ඕවා ඇවිල්ලා උපේක්ෂා සහගත ඥාන සම්පයුත්ත මේ කුසාසිත. එතනින් පස්සේ යන්නේ ඒක විරච්ච ගමම්ම ඇති වෙන්නේ භවංග පාතයක් වෙනවා. ඒ කුසල විරච්ච ගමම් භවංගයට යනකොට ඒකට කියනවා කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස අනන්තර පච්චයේන පච්චයෝ කිය. තව එකක් තියෙනවා මේ කුසල ජවන් එහෙම යනකොට ඔය හරියේ ඔය කුසල්සිත 8ක් තිබුණාට 8ම එහෙම යන්නේ නැහැ. හේතුව ඒ වගේ ඥාන සම්ප්‍රයුක්ත කාණ්ඩ විතරයි යන්නේ. ඒකත් මතක තියාගන්න. ඒ දැන් කුසල්සිත 8ක් තියෙන ඥාන විපයුත්තේවත් තියෙනවානේ කාමාචාරය වගේ ඒවා යන්නේ නැහැ. ඥාන සම්ප්‍රයුක්තේව තමයි ඔය ජවන් වලට යන්නේ. ඥාන සම්ප්‍රයුක්ත 4ක් තියෙනවා. සෝමනස සාගත වූ උපේක්ෂා සාගත ඒවා විතරයි යන්නේ. ඊළඟට මේ මෙන්න මේ හරිය ගැඹීරයි සූක්ෂ්මයි අත්විඳිට බැරි වුණත් ප්‍රණීතයි. ඊටාම ගැඹීර ශාන්ත ප්‍රණීත ධර්මයක් ක්‍රියාත්මක වෙන තැනක් මේ පින්වතුන්ට මෙන්න මේ ඉස්සරහා කියන කොටසෙන් තේරුම් ගන්නට පුළුවන් වෙයි. අත්විඳින්ට නම් අනාගාමී කෙනෙක් හැටියට අෂ්ටසමාපatti තියෙන්න ඕනේ. රහතන් වහන්සේ නමක් හැටියට අෂ්ටසමාපatti තියෙන්න ඕනේ. එවැනි කෙනෙකුට තමයි මෙන්න මේ හරිය කියන ධර්ම රසය, ඒ ධර්ම ශාන්තිය ප්‍රායෝගිකව අත්විඳින්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැති අපිට බලාගෙන බලාග ඒ ගැන හිතාගෙන ඒ ගැන චිත්තය හරවලා පොඩ්ඩක් බලාගෙන සුතමේ ඥානයේ වශයෙන් හරි චින්තාමේ ඥානෙන් වශයෙන් හරි සංකල්පනාත්මකව ධර්ම රසයක් හිතකට රහගන්වා ගන්න පුළුවන්. ඒක හරියට කියනවා නම් අපි ওই රෙස්ටෝරන්ට් ගාවෙන් එහෙම යනකොට කඩවල් වල ඔය සිටි එකේ වීදුරු දාලා ලස්සනට මේස තියලා හැලි ගෑරූපු තියාගෙන ඇතුලේ කන මිනිස්සු දිහා බලාගෙන යනකොට අපි රෙස්ටෝරන්ට් එකේ නැති වුණත් මේ මිනිස්සයා මේ තියෙන කෑම මේ විදියට රස විඳිනවා ඇත කියන නිකන් අපි කෑවේ නැතත් අපි එතන නැතත් කන මිනිසු දිහා බලාගෙන මෙයා මේ විදිහට කන වැඩි කියලා අපේ හිතේ පහළ වෙනවා. සමහරට දෙන්නේ යාළුවෝ එහෙම යනවා නම් නිකම් පොඩි වාක්‍යයකුත් අපි ඔතෙන්ට පාවිච්චි කරනවා, මෙයා නම් හොඳට කනවා කෑමක් කියලා එහෙම වාක්‍යයකුත් දාගෙන යනවා. හැබැයි ඒ වාක්‍ය ඒ විදිහට ප්‍රකාශ කරන්නට එයාගේ හිතෙමුත් අර කන මිනිස්යා ගාවට ගිහිලා පොඩි ගැවසීමක් සංඥාමය චිත්තමය ගැවසීමක් කරනවා. එහෙම කරලා තමයි එයයි වාක්‍ය දාන්නේ. මේක උදාහරණයක්. මේ කියන කතාව තේරුම් ගන්නට ඒ තමයි අනාගාමී නොවුනත් අෂ්ටසමාපatti නැති වුණත් රහත් නොවුනත් අෂ්ටසමාපatti නැති වුණා රහතන් වහන්සේ නමක් විඳින්නා වූ නිවන් සැපේ පිළිබඳව මේ විදිහට නිරෝධ සම්පatti විස්තර කරනවා. ඒ කියන්නේ මේ නිරෝධ සමාපත්තියට සමවදින්ට බෑ අෂ්ටසමාපatti නැතුව. ඒ තමයි අෂ්ටසමාපත්තිය කියලා කියන්නේ සූත්‍ර ක්‍රමයේ හැටියට ප්‍රථම අධ්‍යානෙ, ဒုတိය අධ්‍යානෙ, තတိය අධ්‍යානෙ, චතුත් අධ්‍යානෙ. ආකාසානං ඡායතන සමාධිය, විඤ්ඤාණං ඡායතන සමාධිය, ආකින්චඤ්ඤායතන සමාධිය, නේව සංඥානා සංඥායතන සමාධිය. ඔය අට තියෙන්න ඕනේ. මේක ඇවිල්ලා චිත්ත ක්‍රියාවත් එක්ක සිද්ධ වෙන සිත ක්‍රියාත්මක වෙන සමාධි ගුණ 8ක්. හැබැයි නවවෙනි එක කියනවා නිරෝධ සමාපත්තිය කියලා. නිරෝධ සමාපත්තියේ චිත්ත චෛතසික ධර්ම වැඩ කරන්නේ නැහැ. චිත්තජ රූපත් නැහැ. ඒකෙන් නිවන් අරමුණු කරන්න තැනකුත් නැහැ. හැබැයි නිවනේ ගැවසෙනවා. හිතත් නෙවෙයි. නිවි තියෙන. එතකොට සිත අවස්ථා 8ක වැඩ කරනවා. නවවෙනි අවස්ථාව හිත නැතුව යම්කිසි පැවැත්මක් තියෙන. ඒ කියන්නේ යම්කිසි ගතියක් තියෙන. මේ ස්ථාන 9ට සූත්‍ර දේශනාවලත් ලස්සනට බුදුරජාණන් වහන්සේ දෙනවා නව අනුපුබ විහාර කියලා. ඒ කියන්නේ හැසිරීම ස්ථාන, වැඩීම ස්ථාන 9ක්. මේ නිරෝධ සමාපත්තියේ හිත නැහැ. නමුත් ඊට කලින් මේකට යනකොට සිද්ධ වෙන විදිහක් තියෙනවා. නිරෝධ සමාපත්තියට සමවදින කෙනා අනාගාමී වෙන්න ඕනේ. ඒ වගේම අනාගාමී වුණා කියන්නේ ඵලචිත්තේ තියෙනවනේ. ඊට පස්සේ එතන තියෙනවා මේ ඒක යන්නේ මෙහෙමයි. ක්‍රමානුකූල යන්න ඕනේ. උඩින් පල්ලෙන් පැනගෙන යන්න බෑ. පළවෙනි ධ්‍යානෙන් දෙකට දෙවෙනි ධ්‍යානෙ තුනට මේ හතරට එහෙම යන්න බෑ. ක්‍රමානුකූල යන්න 1 2 3 මේ විදිහට සමවැදීම් ක්‍රමයට ගාන්ට ගිහිල්ලා ඊට පස්සේ ආකින්චඤ්ඤායතන සමාපත්තියට ගිහිල්ලා ආකින්චඤ්ඤායතනෙන් ගොඩ වෙලා නේව සංඥා නාසඤ්ඤායතන සමාපත්තියට ගිහිල්ලා නේව සංඥා නාසඤ්ඤායතන කුසලයෙන් නේව සංඥා නාසඤ්ඤායතන කුසලය පහළ වෙච්ච ගමන්ම හිත නවතිනවා. නිවන් පැත්තට ගිහලා නවතිනවා. එතකොට දැන් මේ අනාගාමීන් වහන්සේගේ හෝ රහතන් වහන්සේගේ දැන් හිත නැවතුණා. කොහෙද නැවතුනේ? අපි කියනවා නිවනක නිරෝධයටපත් උනා. කොතනින්ද නැවතුනේ? නැවතුනේ නිරෝධ සමාපatti ගත උනේ, නිරෝධ සමාපත්තියට සමවැදුනා කියන තැනටපත් උනේ නේව සංඥා නා සංඥායතන කුසල සිතින්. එහාට නැවතුනේ. දැන් ඔන්න මේ යන්න කලින් ওই වැඩේ කරන්න ඕනේ. ප්‍රයක් ඉන්නවද? ප්‍රය භාගයක් ඉන්නවද? විනාඩි 15ක් ඔය හිත නිවාගෙන ඉන්නවද කියලා ඉස්සෙල්ලා අදිස්ථාන කරන්න ඕනේ. දැන් අපි මේක ගම්මු මේ විශේෂයෙන්ම අනාගාමීන් වහන්සේ නමකගේ තැනට ගන්න උනේ. හේතුව රහතන් වහන්සේලාට කුසල් සිත් පහළ වෙන්නේ නැහැ. දැන් අනාගාමීන් වහන්සේ නමක් ඕකට පත් වෙනකොට ඔන්න දැන් කුසල් සිත් පිළි ගියා. ගිහිල්ලා ඔන්න නිරෝධ සමාපත්තියට පත් වුණා. විනාඩි 15ක් නිරෝධ සමාපත්තිය හිටියා. විනාඩි 15කින් දැන් මතු වෙනවා. විනාඩි 15කින් මතු වෙනකොට දැන් අනාගාමීන් වහන්සේනේ. අනාගාමී වහන්සේගේ හිත එතෙන්ටපත් වෙලා ආයේ එනකොට තග්ගාලා නිරෝධ සමාපත්තියෙන් එනකොට ඒක මේ එන්නේ කෙලින්ම එන්නේ අනාගාමි ඵලසිතටයි ගොඩ වෙන්නේ. අනාගාමි ඵලසිතට ගොඩ වෙනවා. එතකොට නැවතුණේ කොතනද? උසසිතට. ගොඩ වුණේ කොතෙන්ද? සකද අනාගාමි ඵලසිතටයි. අනාගාමි ඵලසිත කියලා කියන්නේ අව්‍යාකෘත හිතක්. ඒක නිසා එතනදි කියනවා සමාපත්තියට යනකොට කුසලෝ ධම්මෝ ආභ්‍යාකතස්ස ධම්මස්ස අනන්ත පච්චේන පච්චේ කියලා. හැබැයි ඔය කතාව සිද්ධ වෙන්නේ ඔය සිද්ධිය සිද්ධ වෙන්නේ අනාගාමින් වහන්සේ තම නිරෝධ සමාපත්තියට සමවදිනකොට විතරයි. ඒ නිරෝධ සමාපත්තියට සමවදින වෙලාවේ නේව සංඥා නා සංඥායතන සිත්තල යනකොට දෙකක් හෝ තුනක් ඇති වෙනකොට හිතේ පළවෙනි එකක් නෙවෙයි අවසානයේ ඒක තමයි අවසාන නිරෝධ සමාපත්තිය මතුවෙන තැනම තියෙන ඒ නේව සංඥා නා සංඥාය කුසලයේ තමයි අර ඊට පස්සේ ගොඩ වෙනකොට ඵලසිද්ධියට අනන්ත පත්‍යයෙන් පත්‍ය වෙන්නේ ගැප් එකක් තියෙනවනේ. දැන් බලන්න ඕක හරිය ආනුභාව සම්පන්න හිතාගන්නත් බැරි කියලා චිත්ත ප්‍රසාදේ පහළ කරගන්න ධර්ම සම්දිස්ථානය. අපි චිත්ත වීති කතාව කරගෙන යනකොට එතන තියෙන්නේ ඒ විලාවේ ඒෂණයේ නැතිවෙන්නා වූ සිත ඒ එක්කම පහළ වෙන්නා වූ ළඟම තියෙන හිතට තමයි අනන්ත ප්‍රත්‍යයෙන් පත්‍ය වෙනවා කියලා කියන්නේ. ඕක අහලා කන හුරු වෙච්ච අපිට හිතෙනවා අනන්ත ප්‍රත්‍යයෙන් පත්‍ය සම්පත්තිය ලබන්ට ඒ පත්‍ය උප්පන්නේ කියන එක ඒ එකම ළඟම පහළ වෙන්න ඕන කියලා. එහෙම අවශ්‍ය නැහැ. එහෙම මේකේ ධර්ම ස්වභාවයක් නැහැ. ඒක ළඟයකට වෙන්නත් පුළුවන් ගැප් එක දුර එකක් වෙන්නත් පුළුවන්. දැන් මෙතන තියෙන නිරෝධ සමාපත්තිය ගැප් එක දුරයි. අනාගාමින් වහන්සේ විනාඩි 15ක් හිටියානම් නිරෝධයේ සමාපත්තියේ නේව සංඥා නා සංඥායතන අවසාන කුසල්සිතින් පස්සේ ඒ අනාගාමින් වහන්සේගේ ඵලසිත පහළ වෙන්නේ විනාඩි 15කට පස්සේ. එතකොට හරියටම විනාඩි 15කින් මේ ඵලසිත පත් වෙන්න මේ කුසල්සිත අනන්ත ප්‍රත්‍යයෙන් පත්‍ය භාවයට පත් වෙනවා. ඒ විසිරුකම ඔය විදිහට තියෙනවා. අපේ පින්මුතුන් ඔය වාගේ තැන් හොඳට හිතලා මෙනේ ඔක ධර්ම මානසිකාරයක්. ඕක ඇවිල්ලා මේ විදිහට හිත පහළ වෙනවා ක්‍රියාත්මක වෙනවා කියලා මේ කාමරාගේ ව්‍යාපාදේ නැති කරපු ආර්යයන් වහන්සේ නමක්ටි හිත නිවි යන තැනක ක්‍රියාත්මක වෙන විදිය ධර්ම සංඥාවක් හැටියට මේ චිත්ත වීති ක්‍රමය හරහා අපි මෙනෙහි කරනකොට එතන ධර්ම මානසිකාරයක් තියෙනවා. ඕකත් මේ පිංගුතුන්ට පිට වෙනවා. ඔය තැන් වලට යන්න. ඉස්සර කාලේ ඔය බණ අහපු නිසානේ ඔය ධර්ම අවබෝධ වෙනවා කියන්නේ අපිට මේක පිහිට වෙන. තව තැනක් අපි හිතමු. අපි හිතමු මෙහෙම. අපි දැන් භාවනා කරනවා. දැන් අපි පල්ලෙහාට යමු. ඒ කියන්නේ ඔය නිරෝධ සමාපatti හරියෙන් පල්ලෙහාට බහැලා ඇවිල්ලා විදර්ශනා කරනවා අපි. විදර්ශනා භාවනාව කරනවා හොඳට විදර්ශනා කරන හේතුඵල ධර්මයන් මෙනෙහි කරනවා මෙනෙහි කරන යනවා. අනිත්‍ය දුක් අනාත්මය හොඳට මෙනෙහි කරනවා. අනිත්‍ය දුක් අනාත්ම මෙනෙහි කරගෙන යනකොට අවසානයේදී සංස්කාර ආරම්භණය වෙලා සංඛා දුක හෝ අනිත්‍ය හෝ දුක හෝ අනාත්ම හෝ වේවා ධර්ම ස්වභාව තුنين එකක් අරමුණු කරගෙන යනවා මාර්ග චිත්ත වීතියක් යනවා මාර්ග චිත්ත වීතිය යනවා පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර බහූ ඊට පස්සේ මාර්ග ඵල මේවා ඔක්කොම කුසාසිත කොයි හරි කියන කල්ද පරිකර්මසිත කුසාසිතක් ඒ වගේම වැඩි වෙන එකක් ඒක කාමාවචර කුසාසිතක් වැඩක් කරනවා එතන ඒක නිසා වැඩි හැටියට තමයි උතර නම් දාලා තියෙන පරිකර්මසිත කියලා කුසල් ජවන්සිතක් පරිකර්ම උපචාර අනුලෝම ඊට පස්සේ ගෝත්‍රබු මේ ටික ඔක්කොම වෙන වෙන වැඩ කරන සිත් දෙකක් ඊට පස්සේ තව කුසල් සිතක් වෙනවා ගෝත්‍රමයෙන් පස්සේ ලෝකෝත්තර මාර්ග සිත සෝවාන් වෙන වෙලාවේදී ඒ ලෝකෝත්තර මාර්ග කියන කුසල් සිත පහළ වෙච්ච ගමන් ඒ එක්කම පහළ වෙන්නේ මොකද්ද ඵලසිත හැබැයි ඵලසිත ඇවිල්ලා කුසල් සිතක් නෙවෙයි ඒක අව්‍යාකෘතයක් මාර්ගසිත කුසල් සිතක් ඒක නිසා මෙතෙන්ට ගලපනවා මේ ධර්මය කුසලෝ ධම්මෝ අව්‍යාකතස්ස ධම්මස්ස අනන්තර පච්චයේන පච්චයෝ කියලා මාර්ගසිත නම් වූ සෝවාන් මාර්ගසිත නම් වූ කුසල් සිත ඵලසිත කියනා වූ අව්‍යාකෘතයට අව්‍යාකත ධර්මයට අනන්තර පත්‍යයෙන් පත්‍ය වෙනවා කියන ධර්මය මෙතෙන්ට මේ කතාවට ගැලපේ. ඒ විදිහමයි යංකෂ කෙනෙක් සකදාගාමි වෙනවා. සකදාගාමි මාර්ගය කියනා වූ කුසල්සිත සකදාගාමි ඵලසිත නම් වූ අව්‍යාකෘතයට අනන්තර පත්‍යයෙන් පත්‍ය වෙනවා අනාගාමි වෙනකොට අනාගාමි මාර්ගේ නම් වූ කුසල්සිත අනාගාමි ඵලසිත නම් වූ අව්‍යාකෘතයට අනන්තර පත්‍යයෙන් පත්‍ය වෙනවා එතකොටත් කියනවා කුසලෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස අනන්තර පත්‍යයෙන් පත්‍ය වූ කියලා රහත් භාවයට පත් වෙනකොට රහත් භාවයේ කියන්නේ රහත් වෙන්නා වූ රහත් මාර්ගසිතට අනුතුරුව රහත් ඵලසිතපත් වෙනවා එතකොටත් කියන්නේ කුසලෝ ධම්මෝ අභ්‍යාපතස්ස ධම්මස්ස අනන්තර පච්චේන පච්චයෝ කිය. දැන් තේරෙනවනේ කුසලෝ ධම්මෝ අභ්‍යාපතස්ස ධම්මස්ස අනන්තර පච්චේන පච්චයෝ කියන තැන මුදුවට අපිට ඒ උත්තම ස්වාමීන් වහන්සේලා කියලා ගලපලා වටහලා දීපු විදිය. ওই ටික අපි ওই විදිහට තේරුම් ගන්න. තේරුම් අරගෙන අපි තවත් පැත්තක් හිතමුක බලන්න. ඒ තමයි සෝවාන් වෙච්ච එක්කෙනා මම දැන් සෝවාන් වුණා. මට වැඩ ඔක්කොම හරි. මම දැන් ඔක්කොම බාහිර කටයුතු ටික කරන්න ඕන කරන්නේ ඒවට යන වක් කියලා එහෙම නෑ එයා බාහිර වැඩ අඩු වෙනවා සෝවාන් වෙච්ච එක්කෙනා ඉස්සර වෙලා කර කර හිටපු සමාජ වැඩ කටයුතු ගෙවල් දොරවල් වැඩ අවශ්‍යම දේ කරනවා ගොඩක් අඩු වෙනවා ඒක තමයි හැටි ගොඩක් අඩු වෙනවා සමහර වෙලාවට අපි නම් වර්තමානයේ සෝවාන් වෙච්ච අයගේ වැඩ වැඩි සුවන් වුණායි කියන අයගේ වැඩ වැඩි. ස්වභාවයෙන්ම සෝතාපන්න භාවයට පත් වුණාම ඒ සෝතාපන්න ආර්යයා අවශ්‍යම කළ යුතු දේවල් වලට යොමු නැරෙන්න අනිත්‍ය වඩු කරනවා. ඒක ධර්ම ස්වභාවයයි. එයාගේ වැඩ අඩු වෙනවා. සකදාගාම නම් පස්සේ තවත් අඩු වෙනවා. අනාගාමී තවත් අඩු වෙනවා. රහතන් වහන්සේ ජීවිත වැස්සම විතරයි කරන්නේ. පින්ඩ පාත්‍රය වක් කර ගන්නවා වත පිළිවෙතක් ඔය අතුපතු ගාන එකක් කර ඊට වඩා දෙයක් කරන්නේ නැහැ. ඒක නිසා මේ සෝවාන් වෙච්ච අය උත්තමයෝ බාහිර කටයුතු කාරණා අයින් වුණයින් පස්සේ අඩු වුණාම ඒව වෙන අය යොදලා පවර්ලා හරි මේවලු මේ ඒ අවබෝධ කරගත්ත නිවන් සුවය විඳින්ට පෙළඹෙනවා. ඒකට වෙනවා ඵලය අරමුණු කරගෙන, එහෙම නැත්නම් නිවන් අරමුණු කරගෙන ඵලසිත හරහා ඵලසිත මාර්ගයෙන් නිර්වාණය අරමුණු කරගෙන නිවන් සැප විඳින්නා වූ ඒ විඳින ක්‍රමයට කියනවා සමාපatti ක්‍රමය, ඵල සමාපatti ක්‍රමය කියලා. දැන් සෝවාන් වෙච්ච එක්කෙනා සෝවාන් ඵල සමාපත්තියටපත් වෙනවා. සකදාගාමි වෙච්ච ආර්යයන් වහන්සේ සකදාගාමි ඵල සමාපත්තියටපත් වෙනවා. අනාගාමින් වහන්සේ අනාගාමි ඵල සමාපත්තියටපත් වෙනවා. රහතන් වහන්සේ රහත් ඵල සමාපත්තියටපත් වෙනවා. දැන් මේ සමාපත්තියට අපි හිතමු එක්කෙනෙක් උදේ පාන්දර 6ට විතර එර උදා වේගන එනකොට භාවනා කරලා එයා මාර්ග ඵල අවබෝධ කරගත්තා කියලා කෙනෙක් උදේ පාන්දර 6ට සෝවාන් මාර්ග ඵල අවබෝධ කරගත්තා. එතකොට මේ චිත්ත මේ විග්‍රහයට අනුව උදේ පාන්දර මාර්ග ඵල අවබෝධ කරගන්න වෙලාවේදී සිද්ධ වුණා මාර්ගසිත ඵලසිත කියනා වූ අව්‍යාපෘතයට අනන්තරපත්තින් පත්වේ. ඊළඟට හැන්දෑවේ 6ට විතර බුද්ධ වන්දනාව එහෙම කරලා දැන් මේ පොඩ්ඩක් නිවන් උදී විඳපු නිවන් නැවත අරමුණු කිරීම වශයෙන් පොඩි විනාඩි 5කට විතර දැන් මේ ඒ නිවන් අරමුණු කරන් තියන. ඒ වෙලාවේදී නිවනට යන්නට නම් අර සංස්කාර අරමුණු කරගෙන මුලින් නිවන් දකින්ට උදේ භාවනා කරනකොට ඇති වුණානේ සංස්කාර අරමුණු කරගෙන අර අනුලෝම පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන විදිහටනේ ආවේ. හැන්දෑවේ ඵල සමාපත්තියට පත් වෙනකොට එයාට අනුලෝම ගෝත්‍ර භූ මාර්ග ඵල කියලා පත් වෙන්නේ. හැන්දෑව යන්නේ අර පොඩි විදර්ශනාව කරගෙන යනකොට ඒක ඉතින් පරිකර්මයක් කරන්න ඉපෑයි, මානසිකාරයක් පවත්වන්න ඉපෑයි. ඊට පස්සේ අනුලෝම හිත පහළ වෙච්ච ගමන් අනුලෝම කියලා කියන්නේ කුසල් සිතක්. ඒකේ මොනවද කරන්නේ? සංස්කාර ආරම්මණය කරගෙන ඵලසිතට අනුකූලව පහළ වෙන හිතක් මේක. එතකොට අනුලෝම හිත ගාවට ගෝත්‍ර භූ හිතක් පහළ වෙන්නේ නැවත. ගෝත්‍ර භූ හිත පහළ වුණේ උදේ සෝවාන් වෙන වෙලාවේ. දැන් සෝවාන් වෙච්ච කෙනා අනුලෝම හිතට පස්සේ ගෝත්‍ර භූ හිත පහළ වෙන්නේ නැහැ. අනුලෝම හිතට පස්සේ මාර්ගසිතක් පහළ වෙන්නේ නැහැ. එහෙනම් හැන්දෑවේ සමාපත්තියට සමවදිනකොට එයාට පහළ වෙන්නේ අනුලෝම හිතින් පස්සේ ඵලසිතයි. අනුලෝම සිත කියලා කියන්නේ කුසල් සිතක්. ඵලසිත කියලා කියන්නේ අවියාපෘත සිතක්. ඒක නිසා මේ චිත්ත වීතිය විග්‍රහ කරනකොට අපිට කියලා දෙනවා ආර්යයන් වහන්සේලා ධර්මයේ දැකපු ඒ ගුණ ඇති ස්වාමීන් වහන්සේලා කියලා දෙනවා කුසලෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස අනන්තර පච්චයේන පච්චයෝ කියන තැන මෙතන හොඳට මේ සමාපත්තියේදී ගලපලා දෙනවා. ඔය විදිහට මේ අපිට ඔය අනන්තර පච්චයේ පිළිබඳව ලස්සනට ඉතාමත්ම හොඳ විදිහට ඔය විස්තර කරනවා. අනිත් එක තමයි සෝවාන් වෙච්ච එක්කෙනාට ওই විදිහට. සකදාගාමි වෙච්ච එක්කෙනාට ඒ සකදාගාමි ඵලයටපත් වෙනකොට ඊට පස්සේ අර තියෙනවනේ මේ අනුලෝමසිත, ඕදානසිත, ඊට පස්සේ ඵලසිත කියලා ආන්න ඒ සිත් කුසල ධර්මයක් අව්‍යාකෘතයකට පත් වෙනවා කියන කතාව අනන්තර ප්‍රත්‍යයෙන් පත්‍ති වෙනවා. ඒක හැම ප්‍රත්‍යයෙන්ම අනන්තර ප්‍රත්‍යයෙන් පත්‍ති වෙනවා කියන ලස්සනට විස්තර කරලා දෙනවා. අද මේ පින්වතුන්ට මම මේ තව ගොඩක් තියෙනවා මේක කියන්නේ. මේ පින්වතුන්ට මතක් කරේ මේකේ දෙවෙනි දැන් වීති මේ ක්‍රම හතක් තිබෙනවානේ. මේ දෙවෙනි වීතිය තමයි මේ කිව්වේ අනන්තර ප්‍රත්‍ය යටතේ. ඉගිය වතාවේ කිව්වේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අනන්තර පත්‍යේන පත්‍යෝ කියන කතාව කිව්වා. අද කියන්නේ අද කිව්වේ කුසලෝ ධම්මෝ ආභ්‍යාකතස්ස ධම්මස්ස අනන්තර පත්‍යේන පත්‍යෝ කියන වීති විග්‍රහය. තව තියෙනවා ඉස්සරහට. කුසලය ධර්මයක් ඔය ඇති වෙන විදිය. ඊට පස්සේ අකුසල ධර්මයේ අකුසල ධර්මයට මතුවෙන තාලේ ඉස්සරහද කියනවා. ඒක තුන්වෙනි අවස්ථාව. අපි ඉදිරියේදී ඒකත් මතු කරගනිමු. පොත කියවලා ඉවර වෙනවාට වඩා එක කාරණයක් හෝ වේවා ධර්ම කාරණයක් හිතේ පළපදියම් කර ගැනීම ධර්ම මානසිකාරයට භාවනා මානසිකාරයට මහා උපකාරයක් උතුම් උපකාරයක් වෙනවා. ඔය විදිහටම ධර්ම මෙනෙහි කරලා රහතන් වහන්සේගේ හිත මෙහෙම නේද උනේ, අනාගාමින් වහන්සේගේ හිතර මෙහෙම නේද උනේ කියලා උන්වහන්සේලාගේ ඒ චිත්ත ක්‍රියාකාරීත්වයම ශාන්ත වූ සමාධිමත් වූ ප්‍රඥාවෙන් පිරියා වූ හිතකින් දැනගෙන සද්ධාව මතු කරගෙන එහෙම නැත්නම් ප්‍රඥාව මත කරගෙන ශ්‍රද්ධාවෙන් පැහැදිලා ඒ පැත්තට යන්නත් පුළුවන්, ප්‍රඥාවෙන් හොඳට මතුවලා ඉස්සරහට යන්නත් පුළුවන්. ඒක නිසා මේක අපිට මේ විදිහට මෙනෙහි කිරීම පිහිටක් වෙනවා, ශාන්තියක් වෙනවා, ඒ වාගේම විශාල ධර්මමය මහෝපකාරී ස්වභාවයක් වෙනවා. අද මේ පින්වතුන් මං හිතනවා මේ ටික තීරෙන්ද වැටෙහින්ද ඇති කියලා තවත් මොන හරි දෙයක් තියෙනවා නම් ඉස්සරහදී අපි සාකච්ඡා කරන්න පුඩි කාලයක්, ලොකු දිග කාලයක් නෙවෙයි පුඩි විනාඩි කීපයක් ගමු. මේ පින්වත් හැම දිනාටම ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඥාණයෙන් පිරිච්ච, සමාධියෙන් පිරිච්ච, සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩිච්ච ඒ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ සරණ වේවා, පිහිට වේවා. ඒ උතුම් වූ ධර්මයේ සරණ පිහිට වේවා. ඒ ධර්මයේ තනුයාතව හිත යොදලා ධර්ම මාර්ගයේ ගමන් කළ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාගේ මහා සංඝරත්නයේ සරණ වේවා. මේ පින්වත් හැම දිනාටම එක තැනක නිෂ්කලංකව ඉඳගෙන මේ ආර්යයන් වහන්සේලා ස්පර්ශ කරපු මේ ධර්ම කොටස, මේ ධර්ම කාණ්ඩවලට, මේ ධර්ම සම්දිස්ථානවලට නුවණින් ගමන් කරලා හරියට වන්දනා ගමනක් යන්නක් මෙන් නුවණින් මේ ස්ථානවලට ගමන් කරලා අනන්තර ප්‍රත්‍යයේ තිබෙන්නා වූ මේ ධර්ම ස්වභාවය ඊළඟ ධර්මයට අනන්ත ප්‍රත්‍ය වැටිච්ච විදිය, ප්‍රත්‍ය ධර්මය, ප්‍රත්‍ය උප්පන්න ධර්මය ආර්යයන් වහන්සේලා දැකපු විදිහටම දැකගෙන බලාගෙන වටහාගෙන හැම දිනාටම ඒ අනන්ත ප්‍රත්‍ය ස්වභාවයක් නැති ශාන්ත වූ සෝදායක වූ නිවීමින් පිරී ගියා වූ කිසිම දවසක නැවත අනන්ත ප්‍රත්‍ය සිද්ධ කරන්නේ තැනකට ගොඩ නොවෙන්නා වූ ශාන්ත වූ නිර්වාණ ධාතුව අවබෝධ වේවා සෑම දිනාටම. මේ ධර්ම මානසිකාරය ඒ උතුම් වූ සියුම් වූ ශාන්ත වූ පවිවේකයෙන් සියුම් පවිවේකයෙන් පිරී ගියා වූ නිර්වාණ ධාතු ස්පර්ශ කිරීම පිණිසම හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.
සත් ස්වාමීන් වහන්සේ අප්‍රමාණපින් මට නම් ප්‍රශ්නයක් තියෙනවා. මම ඊට කලින් වෙනස් කාර්යභාරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කියමුමු. කල්යන මිත්‍රින් ගෞරවයෙන් ආරාධනා කරනවා ප්‍රශ්නයක් තියෙනවා නම් යොමු කරන්න කියලා තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මාර්ගසිතට පස්සේ ඵලසිතටත් ආනන්තරික සමාධිය කියලා කියනවා ස්වාමීන් වහන්සේ. ඒකමද මෙතන ස්වාමීන් වහන්සේ අනන්තරපත්‍ය කියලා තේරුම් කරගත්ත ඕනි ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි.
ආනන්තරික සමාධියයි අනන්තරපත්‍යයි කියන්නේ විග්‍රහාත්මක ධර්ම ක්‍රම දෙකක්. ආනන්තරික සමාධිය කියලා කියන්නේ ඒ හිතේ තිබෙනා වූ සමාධි ගුණය. ඒ කියන්නේ හිතක පහළ වෙනවා චිත්ත ඒකාග්‍රතාවයක්. ඒ චිත්ත ඒකාග්‍රතාවය මුල් කරගෙන කතා කරන විග්‍රහය සහ ඒකට තමයි ආනන්තරික සමාධිය කියලා කියන්නේ. එහෙම ඒ ආනන්තරික සමාධියේ තිබෙනා වූ හිත නැති වෙලා යනකොට ඒක මේක වෙන කතාවක්. ඒ තමයි අනන්තරපත්‍ය කියලා කියන්නේ ඒකම නෙවෙයි. අනන්තරපත්‍ය කියන එක මාර්ගසිතත් ඵලසිතත් අතරත් සිද්ධ වෙනවා. ඒ මේ අනන්තරපත්‍ය කියන එක වෙන සාමාන්‍ය ලෞකික හිතකත් භවංග හිතකත් ඒකකටත් සිද්ධ වෙනවා. ඒක නිසා මේ අනන්තරපත්‍ය කියන අනන්තරපත්‍ය කියන පත්‍ය විභාගය එහෙම නැත්නම් ඒ විග්‍රහය අරකට නැත්තේ නෑ. නමුත් මේක වෙන විදියකට කරන්නා වූ පත්‍ය උප්පන්න ධර්මයන් පිළිබඳව වෙනම කතාන්දරයක්. පිරුවන් සර්.
සාසද ප්‍රමාණ පින්සන.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. කෙටි පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන් නම් හොඳයි. ස්වාමීන් වහන්සේ මේ රූපාවචර සහ අරූපාවචර කුසල අන්තිම ජවනයේ කොහොමද අනන්තර ප්‍රත්‍යයෙන් අභ්‍යාසකයකට ප්‍රත්‍ය වෙන්නේ කියන එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනවා නම් හොඳයි ස්වාමීන් වහන්සේ. මොකද මෙතන එකක් ගතත් පංචවෝකාර ත්‍රි හේතුක භවාංග නවයට සත්‍යවන රූපාවචර කුසල අන්තිම ජවනයේ කියලා තියෙන ඒ වගේ තවත් විස්තර වගේක් දක්වනවා. ඒක අපිට පොඩ්ඩක් පැහැදිලි කර ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි.
මං හිතනවා අපේ පින්වතුන්ට මේ පංචවෝකාරයේ මම කතාව කියනකොට මේ එතන භවංග තේරුම් ගත්තොත් හොඳයි කියලා. ඒ කියන්නේ මේ තදාරම්මන වැඩේ සිද්ධ වෙන තැනක් නැහැ නේ එතන. භවංග යන්නේ. මෙතන තියෙනවා භවංග නමයක් කියලා. අපේ පින්වතුන් භවංග නමය තේරුම් ගන්නට මේ අපි ඉන්නේ පංචවෝකාරයේනේ. ඇඟක් හිතක් වේදනාවක් එහෙම තියෙන. අපි දැන් භාවනා කරනවා. භාවනා හිතක වැඩ කරන්නේ දැන් කුසල්සිත 8ක් තිබුණාට ඒ කුසල්සිත 8ම ඔය භාවනාවේ යෙදෙන්නේ නැහැ. භාවනාවට දැන් භාවනාවට අවශ්‍යයි කාමාවචර කුසල්සිත වලින් හතරකින් භාවනා කරන්න පුළුවන්. හතරකින් භාවනාවක් කරන්න බෑ. ඔය මොන මොහනාජයක් කරන්න පුළුවන්. භාවනාවක් කරන්න නම් අවශ්‍යයි සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික හිත සහ සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත සසංකාරික හිත කියන ඥාන සම්පයුත්ත සිත් දෙකක් තියෙනවනේ. ඒ දෙක පුළුවන්. ඥාන විප්‍රයුත්ත දෙකින් ওই වැඩේ කරන්න බෑ. ඊළඟට යන්න ඕනේ උපේක්ෂා සහගත සිද්දයක් තිබෙනවානේ. උපේක්ෂා සහගත ඥාන සම්පයුත්ත අසංකාරික සිත, උපේක්ෂා සහගත ඥාන සම්පයුත්ත සසංකාරික සිත කියලා සිත් දෙකක් තියෙනවා. භාවනා කරනකොට ඔය කියනා වූ හතර තමයි අපිට ත්‍රි හේතුක තියෙන හින්දා ඉදිරිපත් වෙන්නේ. ඒකින් තමයි භාවනා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඔය එකක්. අනිත් එක තමයි ඉස්සරහට යනකොට මේ රූපාවචර ධ්‍යාන කරන්න එපායි. ඒ රූපාවචර ධ්‍යාන තියෙනවානේ පහක්. ඒ රූපාවචර ධ්‍යාන වැඩ කරන හැම එකක්ම ත්‍රි හේතුකයි. කවදාකවත්ම රූපාවචර ධ්‍යානවල දි හේතුකේවා එහෙම නැහැ. ඒවා ත්‍රි හේතුකයි. ඒක තියෙන්නේ, ඒක බෙදින්න තියෙන්නේ තීක්ෂණ සහ මන්ද කියන භාවය විතරයි. නුවණේ අඩු වැඩි භාවය විතරයි. හැබැයි නුවණ තියෙන්න ඕනේ. දැන් ධ්‍යාන ක්‍රමෙන් ගත්තොත් එහෙම තියෙනව නේද? ඔතන නමයක් හැදෙනවනේ. තවත් තිබෙනවා ත්‍රි හේතුක භවංග නමේ අන්තිම ජවනය. තව එකක් තිබෙනවා මේ අරූපාවචර ගත්තොත් එහෙම ඒත් එමයයි. අරූපාවචරයේ තියෙන්නේ සම්පූර්ණ උපේක්ෂාසහගත ස්වභාවයක්. දැන් අපි හිතමු මෙහෙම. ආකාසානංචායතන සමාපත්තියකට සමවැදිලා නැ කුසල්සිත වඩන. කුසල්සිතේ පීඩියක් යනවනේ. ඒ පීඩිය ගියාම අවසානයේදී ඒ පීඩිය ගිහිල්ලා කුසලසිත කුසල්සිත දිගටම යන්නේ නැහනේ. ඒකේ ගිහිල්ලා ලයින් එකක බ්‍රේක් වෙනවනේ. ඒ බ්‍රේක් වෙනකොට, ඒ කියන්නේ කැඩෙන තැන, කුසල්සිත කැඩෙන තැන ඊට පස්සේ කුසල ජවනයේ ආකාසානංචයතන කුසල ජවනයේ ඉවරච්ච ගමන් ආයති වෙන්නේ භවංගයක්නේ. ඒ භවංගය ඇවිල්ලා අවියාකෘතයක්. ඒක නිසා ඒක කියනවා ආකාසානංචයතන කුසලය කුසල අන්තිම ජවනයෙන් පස්සේ පත්‍ය ස්වභාවයේ ලබන්නේ භවංගසිත කියලා. ඒක නිසා කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස අනන්ත පත්‍යේන පත්‍යෝ කියන එක එතන සිද්ධ වෙනවා. තව එකක් තියෙනවා මේ ඔය භවංග නමය අපි හිතුව මෙහෙම. තව එකක් මේ උපදිනවනේ. අපි උපදිනකොට ඥාන සම්පයුත්ත සිතකින් උපන්නා වූ කෙනෙකුගේ විතරයි ඥාන සම්පයුත්ත භවංගයක් තියෙන්නේ. ඥාන විප්‍රයුක්ත සිත්තරෙන් පහළ වෙච්ච අයට මේ ඕක සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ නැත්තේ ඥාන විප්‍රයුක්ත ඇවිල්ලා දි හේතුක කුසල් සිත්නේ. ඒගොල්ලන්ට මේ කතාව ගැලපෙන්නේ නැහැ කියලා කියන්නේ ඒගොල්ලන්ට ධ්‍යාන උපදවන්න අමාරුයි. ඒක නිසා තමයි ත්‍රි හේතුක භවංගම මෙතෙන්ට ගලපන්නේ. සහ මෙතන කියන්නේ දැන් දි හේතුක එක්කෙනාගේ තියෙන හේතු දෙයක්. එතකොට දි හේතුක එක්කෙනා කෙනෙකුට හිතන්න පුළුවන් දැන් දි හේතුක එක්කෙනා භාවනා කරලා ධ්‍යාන ලැබුවා. ඒ ධ්‍යාන ලැබුපු එක්කෙනා ධ්‍යාන සමාපත්තියකින් එහා පැත්තේදී භවංග වෙනකොට දි හේතුක එකට නියන්නේ භවංගේ. හැබැයි මේ මෙතන ඒක යොදන්නේ නැත්තේ කිනාට දි හේතුකයාට ඒ කුසලය ධ්‍යාන කුසලය ඇති කරන්න බෑ. ඒක නිසා තමයි කියන්නේ ඥාන සම්පයුත්ත කුසලයකින්ම උනේ උපදින්ට. ඥාන සම්පයුත්ත කුසලයකින් උපදිච්ච කිනාගේ භවංගය ත්‍රි හේතුකම භවංගයක්. එතකොට තමයි ඔය කියන්නා වූ රූපාවචර කුසල සිත අන්තිම ජවනයේ වෙන එක මේ අභ්‍යාකත ධර්මයකට අනන්තපත්තින් පත් වෙනවා කියන කතාව කියන්නේ. මේක තේරෙන්න ඇති කියලා මම හිතනවා අපේ පින්වතුන්ට. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ එතන කියවෙනවා මේ ආකාසානංචායතන කුසල අන්තිම ජවනය තත්ත්ව වෙනවා කියලා පංචවෝකාර ත්‍රි හේතුක භවංග 9ට හා ආකාසානංචායතන භවංගයට තත්ත්ව වෙනවා කියලා. එතකොට එතන ත්‍රි හේතුක භවංග 9 හැටියට ගන්න අපි අර විපාක කියන්නේ ත්‍රි හේතුක මහ විපාක සිත් හතරක් ඊළඟට රූපාවචර විපාක පහක් කියලා හිතනවා. ඒක කොහොමද සමිනස් ආකාසානංචායතන භවංගයට ප්‍රති වෙන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගත්ත හැකි දෙකේ ඉතිවරදීන තිරුවන් සරණයි සරණා.
ඉස්සෙල්ලා බලන්න ඕන ආකාසානංචායතන භවංගය වෙන්නේ කොහොමද කියලා. ආකාසානංචායතන භවංගයක් වෙන්නේ ආකාසානංචායතන භවංගයක් වෙන්නේ උපදින්න ආකාසානංචායතනේ උපදින්න ඕනේ.
එහෙමයි. එතන ඉපදිලා ආකාසානංචායතන කුසලේ වැඩිමක් සම්බන්ධයෙන් කියවෙනවා වගේ හිතනවා. එහෙමද සාංශ මෙතන කියන්නේ? සරුවන් සම්.
ආකාසානංචායතනේ එහෙම මේකයට ගැලපුවාන් පස්සේ ආකාසානංචායතනේ ඉඳලා මේ ඊළඟ ඉස්සරහා හිත වඩනකොට සිද්ධ වෙන සිදුවීම තමයි මේ කියන්නේ. නැත්තම් ආකාසානංචායතන භවංගයක් වෙන්නේ නැහැ. මේ පංචවෝකාර භවය ආකාසානංචායතන භවංග සිද්ධ වෙන තැනක් නෙවෙයි. ආකාසානංචායතන භවංගයක් වෙන්න නම් අතින් තියන්න ඕන. වෙන තැනක ආකාසානංචායතන භවංගය සිද්ධ වෙන්නේ නැහැ. යම් කිසි විදියකින් ආකාසානංචායතනේ උපන්නා වූ කෙනා ආකාසානංචායතනයම අරමුණු කරගෙන ඒ ධානයේම ගිහිල්ලා එයා ඊට පස්සේ හිත ඒකම නැවතිලා තියෙන්නේ නැහෙනි. එතකොට එයාගේ ආකාශය අරමුණු කරගෙන පවතිනා වූ කුසාසිත ආකාශයේ නැවති හිත කුසාසිත ඊට පස්සේ නවතින තැන තමයි භවංගය. අපි උපදිනවා කුසාසිතකින් මෙහි. ඒ කියන්නේ අපි මීට පෙර කරා වූ කුසාස ඥාන සම්පයුක්ත කුසාසිතකින් අපි මෙතන උපදිනවා. අපේ ප්‍රතිසන්දිය හොඳ කුසාසිතක් ඥාන සම්පයුක්තයි. ඊට අනතුරුව අපිට පහළ වෙන්නා වූ භවංග සිතත් කුසාසිතකින් ආරම්භ කළා වූ විපාක සිතක භවංගයක්. ඒක ඥාන සම්පයුක්තයි. අපිට තිබෙන්නේ ඥාන සම්පයුක්ත භවංගයක්. අපි දැන් මෙහෙත් ඇවිල්ලා කුසල් වඩනවා. ඒවා අපි ඥාන සම්පයුක්තව සිද්ධ කරනවා. ඥාන සම්පයුක්ත හොඳට පින් කරනවා. ඥාන සම්පයුක්තව කරන්නා වූ අපි මේ කරන්නා වූ පිනක පින් සිටිවිල්ලක් ගිහිල්ලා චිත්ත වීතියක් ගිහිල්ලා නවතිනවා භවංගයක. ඒ භවංගයත් ඇවිල්ලා ඥාන සම්පයුක්ත හොඳ කුසලයක්. රූපාවචරෙත් එහෙමයි. රූපාවචර ලෝකයක පහළ වෙච්ච එක්කෙනා එයාට තියෙන ඥාන සම්පයුත්ත හොඳ භවංගයක් තියෙන්නේ. ඒ කියන්නේ ජීවිතේට. ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඉන්න එක්කෙනා බණත් අහලා ඊට පස්සේ භාවනාවක් කරලා ඊට පස්සේ යාගේ තවත් කරන්න තියෙන භාවනාවල් ගිහිල්ලා කරගෙන ගිහිල්ලා චිත්ත වීති යන අවසාන ජවණයෙන් පස්සේ එයාගේ හිතත් වැටෙනවා භවංගයට. භවංගයට වැටෙනකොට ඒකත් හොඳ මෝරපු ත්‍රි හේතුක කුසල් භවංගයකට තමයි, කුසල් හිතකින් හදලා දීපු භවංගයකට තමයි යන්නේ. එතකොට එතනත් සිද්ධ වෙනවා මේ භවංගගත වීම. ආකාසානංචායතනෙට ගියයින් පස්සේ ආකාසානංචායතනයේ ඉපදුණු කෙනාට ඒ හිත භවංග වෙනවා. ඊට පස්සේ ඒ භවංග හිතින් එයා නැවත චිත්ත වීතියක් ඇරියන් පස්සේ ඒකේ කෙලවර භවංගගත වෙනවා.
සරන් සමිනාස්සේ දැන් මෙතනින් තව එකක් තියෙනවා. මේ විඥානංචායතන භවංගයට ප්‍රතිවල විඥානංචායතන කුසල අන්තිම ජවනය කියලා. දැන් අපි හිතුවොත් එහෙම දැන් ආකාසානංචායතනේ ඉපදිච්ච කෙනෙක් ප්‍රතිසන්දී ගත්ත කෙනෙක් විඥානං ඡායතනේ වඩනවා නම් එතනදී ඇති වෙන්නේ විඥානං ඡායතන අවසාන ජවනයේට පස්සේ ආකාංසානං ඡායතන බවාංගසිත කියලා වගේ හිතුවත් නිවරදිද ස්වාමීන් වහන්සේ ඒක මෙතන සඳහන් නොවෙන්න විශේෂ හේතුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න.
ඒක හොඳ තැනක් තියෙනවා එතන. ඔක තමයි මේ කතාව තියෙන්නේ වෙන විදිහකට තියෙන්නේ. බලන්නකො. ආකාසානං ඡායතන කුසල අන්තිම ජවනය. තමයි ආකාසානං ඡායතන භවංගයට පත් වෙනවා කියලා කියන්නේ. එතකොට විඥානං ඡායතන කුසල අන්තිම ජවනය විඥානං ඡායතන භවංගයට පත් වෙනවායි කියලා. යම් කිසි විදිහ ආකින්චඤ්ඤායතන කුසල අන්තිම ආකින්චඤ්ඤායතන භවංගයට අන්තිම ජවනය පත් වෙනවායි කියලා. එතකොට බලන්න ඕනේ ආකාසානං ඡායතන ඒ ඉපදිච්ච කෙනා විඥානං ඡායතන කුසලය වැඩුවොත් එතකොට විඥානං ඡායතන දැන් මෙහෙමනේ විඥානං ඡායතනේ කුසලයේ ආකාසානං ඡායතනේ වැඩුවොත් ඊට පස්සේ යා අවසාන ජවනයේ වෙන විඥානං ඡායතන කුසලයට පස්සේ ආකාසානං ඡායතන භවංගේ කියලයි. එහෙම යන කතාවක් තියෙනවද මේ ආකාසානං ඡායතනයට යන්ට එහෙම රූපාවචර ධ්‍යාන වගේ ආකාසානං ඡායතනයේ ඉඳලා ඊට පස්සේ විඥානං ඡායතනේ ඉඳලා ආකින්චඤ්ඤායතනේ ආකින්චඤ්ඤායතනේ ඉපදිලා එහෙම යනවයි කියලා එහෙම කියනවා. ඔක්කොම ටික භවං මේ පංච වූකාරයේ ඉඳලා මෙහෙන් හදාගෙන ගියා වූ ශක්තිය තමයි එතනදී හුදකලා ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා මේක කියන්නේ නෑ ආකාසානං ඡායතනෙන් ගැලවිලා එතන ඉඳලා විඥානං ඡායතනෙ වඩ아가න ඊට පස්සේ විඥානං ඡායතන උපදිනයි කියලා. එහෙම වුණොත් එහෙම මේ කතාව අනිත් පැත්තට යනවා. ආකාසානං ඡායතනෙ වඩන්නේ මෙහි ඉඳලා ආකාසානං සංඡායතනෙ වඩලා ඒත් ගියාට පස්සේ එතනදී සිද්ධ වෙන කතාව තමයි මේ කියන්නේ. රූපාවචර ලෝකවල තිබෙනවා ස්වභාවයක් රූපාවචර දිව්‍ය ලෝකයේ පවා මෙහෙන් රූපාවචරෙන් අනිත්‍යයකට යන්න පුළුවන්. රූපාවචර ප්‍රථම ධ්‍යානෙන් ඊට පස්සේ හොඳට හිත දියුණු කරලා ඉහළයකට යන්න පුළුවන්. එතනින් ඉහළයකට යන්න පුළුවන්. එහෙම යන්න පුළුවන්. ආකාසානං ඡායතනේ වඩාගෙන ඊට පස්සේ එතෙන්ට මෙහි ඉඳලා යන්නේවා තියෙනවා එහෙන් වඩාගෙන ඉහළට යන්නේවා කියන්නේ.
ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපි ආකාසානං ඡායතන භූමියේ කවුරු හරි ප්‍රතිසන්දි අරගෙන එයා කොයි විදිහේ භාවනාවක් වගේද එතකොට කරන්න පුළුවන් වෙන්නේ ස්වාමීන් වහන්සේ කියන ආකාසානං ඡායතනෙන් චුත වෙලා එතනින් ඉහළේ වට ඒ කියන්නේ ඉහළ තලයකට ප්‍රතිසන්දිය ගන්න හැකියාවක් නැහැ කියන එක සායනාසයේ කිය විස්තර වෙන්නේ.
ආකාසානං ඡායතනෙට ගියයින් පස්සේ මේ විග්‍රහයේ තියෙන්නේ එතනින් එහාට වෙන භවනාවක් කරන්නේ නැහැ කියලා. එයාට වෙන භවනාවක් කරනකොට භවංගය ආකාසානං ඡායතන කුසලය ආකාසානං ඡායතන කුසලයේ යම් කිසිදීකින් ඒකේ භවංගේ තියෙනවා. අපි හිතමු විඥානං ඡායතනේ වැඩුවයි කියලා. විඥානය වැඩුවොත් එහෙම එතකොට තියෙන විඥානං ඡායතන කුසලයේ අන්තිම ජවනයේට පසුව එයාට ආකාසානං ඡායතන භවංගේට යනවායි කියලා. හොඳටම ගැලපෙන්නේ ඒ විදිහටයි. ඒක නොවෙන හින්දා තමයි ආකාසානං ඡායතන භවංගේම කෙලවර වෙන්නේ. ඒක ඇවිල්ලා ධර්ම ස්වභාවයක් හැටියට ආර්යයන් වහන්සේලාට එතනදි සිද්ධ වෙන්න පුළුවන් ධර්ම අවබෝධයක්. ධර්ම අවබෝධයක් වෙන්න පුළුවන් ඒකත් මේ බොහොම කලාතුරකින් වෙන තැන් තැන් වල සඳහන් වෙනවා. බහුලව නෙවෙයි, දැන් ආර්යයන් වහන්සේ නමක් එතන ඉපදුනොත් එහෙම ඒ ආර්යයන් වහන්සේගේ හිත ඒකත් ඇවිල්ලා ආර්යයන් වහන්සේ නමක් එතන ඉපදුනොත් එහෙම උපදින්නෙත් ඇවිල්ලා මේ එතන ධානාසිතක කුසල බලයෙන් මිසක මාර්ගසිතේ බලයකින් නෙවෙයිනේ. එතකොට මේ ආර්යයන් වහන්සේ ඇත ඒත් වෙන්නේ භවංග සිතක්මයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ, දැන් පැහැදිලි වුණා. ඉතින් ලොකු කරුණු කොටසක් මතු වුණා කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ. මේ
බොහොම එහෙම කිය මේ ඒ කියන්නේ දැන් ඔය රූපාවචර පංචකෝකාරයේ වගේ අර ආකාසානං ඡායතනෙන් විඥානං ඡායතන ඒකෙන් ඔය ධ්‍යාන ලෝකවලින් ලෝකවලට පැනගෙන යන එකක් උප්පත්ති වශයෙන් කියන්නේ. එයා ඒ ගිය කාලේ දැන් පළවෙනි එකේ කල්ප 20000 ඉවරුණාට පස්සේ ආයේ ඒකෙන් එයාට එතරම් වෙන එකක් කරගෙන ඊළඟ එකට යන්න ඕනේ කියලා එහෙම නෑ. එයා ඊට පස්සේ රිටර්න් වෙනවා. යංකසිද්ධිකින් අපි හිතමු උපකල්පනය කරලා බැලුවොත් එහෙම මේ මෙතන තිබෙන තව එකක් තමයි මහත්තයා මෙහෙම. තව එකක් තමයි මෙතන මේ අපි වරද්දගත් තැනකුත් තියෙනවා. අපි අහලා තියෙන ධර්මපරාසය වැඩි. ධර්මපරාසය වැඩි කියන ධර්මයේ එකයි. ඒ කියන්නේ අපි ආකාසානංචායතන ගැන අහලා තියෙනවා, රූපාවචරය ගැන අහලා තියෙනවා, කාමාවචරය ගැන අහලා තියෙනවා. ඔක්කොගෙම අපි තැන් තැන් වලින් අහලා තියෙන ධර්මකාරණා පරාසය වැඩි. නමුත් අද මේ මාත්‍රිකාව අමතක වෙනවා අපිට. මාත්‍රිකාවේ ස්වභාවය තමයි මේක. මාත්‍රිකාව කියන්නේ අනන්ත ප්‍රත්‍ය කුසල ධර්මයක් ව්‍යාකෘතයකට අනන්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ කියලා. එතකොට ඊ මාත්‍රිකාව යට යනවා අරක උඩට ආවන් පස්සේ. තව තියෙනවා ඉස්සරහදි කියන්න කොටසක්. අපි එතනත් ගිහිල්ලා බලමු.
බොහොම පින් ස්වාමීන් වහන්සේ, ඇත්තටම හිතුනේ දැන් ඒ වගේ අරූපී ධ්‍යානයක් වැඩුවට පස්සේ ඒ චිත්ත වීති අවසානය වෙනකොට ආපහු නැවතත් තමාගේ භවංග සිත මතුවෙනවායි කියලා. ඒ චිත්ත වීති අවසානයේදී ඒකයි ඒ විදිහට ප්‍රශ්නයක් වෙයි ස්වාමීන් වහන්සේ. ඒකෝ දැන් මෙතනදී තව කරුණක් දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. මේ දැන් පංචවෝකාර ත්‍රි හේතුක භවංග නවයට ප්‍රති වෙනවා කියන රූපාවචර කුසල අන්තිම ජවනයේ. එතකොට අරූපාවචර කුසල අන්තිම ජවනයත් ඒ ටිකටම ප්‍රති වෙනව නේද කියලා වගේ හිතන ස්වාමීන් වහන්සේ. කියන්නේ දැන් මේ අපි හිතුවොත් යම් කිසි යෝගියෙක් වඩනවා නම් ආකාසාන ඡායතන කුසල විඥානං ඡායතන කුසලේ වගේ දෙයක් වැඩුවාම ඒ චිත්ත වීති අවසන් වෙන්නේ භවංගේ නිසා. එතකොට එහෙම එකක් ගැන හිතුවොත් ඒ කියන්නේ අරූපාවචර කුසල අන්තිම ජවනයේ ත්‍රි හේතුක භවංග නවයට ප්‍රති වෙනවා කියලා හිතන්න බැරි ස්වාමීනා ඒ විදිහට. චලන් සම්මා.
ඒක හොඳයි. අපි අව්‍යාකෘත කාණ්ඩේ කතා කරමුද මහත්තයායි.
හදයි ස්වාමීනා.
අපි අව්‍යාකෘත තව දැන් තියෙනවා. දැන් අපි ගියපාර කතා කරේ කුසල ධර්ම මේකේ වීති 7ක් තියෙනවා. වීති 7ේ කුසල ධර්මයක් කුසල ධර්මයකට ප්‍රති වෙන ආකාරය. දැන් ඊට පස්සේ අද කිව්වේ කුසල ධර්මයක් අව්‍යාකෘතිය යන තැන, තව තියෙනවා අකුසල ධර්මයක් අකුසලිය යන තැන, අව්‍යාකෘතියක් ගැවෙන තැන. කලින් අව්‍යාකෘතියක් කුසලයට කොහොමද, කලින් අව්‍යාකෘතියක් අකුසලයට කොහොමද කියලා. ආන්නේ එතෙන්දී අපි එතෙන්දී සාකච්ඡා කරමුද?
ස්වාමීන් වහන්සේ දැන් සමා වෙන්න, දැන් විඥානං ඡායතනිය වගේ කුසලයක් වඩනකොට ඒ කියන්නේ අපි හිතමු ඒ ධ්‍යානයට පස් වෙන අවස්ථාව කියලා. ඒ ධ්‍යානයට පස්සලා ඒ සිත්ේලි ඉවර වෙන්නේ දැනට ඉන්න තත්ත්වයේ භවංග සිතකින් නිසයි මම ඇහුවේ. ඒ කියන්නේ කුසලයක් අව්‍යාකෘතයකින් කෙරවර වෙන හිඳයි මම ඒක ඇහුවේ ස්වාමීන් වහන්සේ. පෙරවන් සර්ණයි.
ඒක ගැලපෙනවා. ඒ ගැලපෙනවා කියලා අපි භවංග නමයක් කිව්වනේ මහත්තයා. භවංග නමින් කෝකට හරියනවා.
එහෙමයි ස්වාමීනා. එහෙමයි. හැබැයි මෙතන හැබැයි ඒක විශේෂයෙන් කියන්නේ නැති ඉඳයි ඇහුවේ ස්වාමීනා. ඒක ගැළපෙනවා කියලා හිතනවා. ඒක වස්සා.
දැයි මහත්තයා.
දැන් මං හිතන්නේ කාල වේලාව ඉක්ම ගිහින් තිනින්ද ස්වාමීන් වහන්සේ මං හිතනවා අදත් අපිට ඉමහත් ප්‍රයෝජනයක් වුණා මේ අද ඔබ වහන්සේ විසින් විස්තර කරන ලද මේ ධර්ම කරුණු. මම හිතන හැමෝටම හිතන්න දෙයක් ධර්ම මානසිකාරයේ දෙන්න අවස්ථාවක් ලැබෙනවා මේ වගේ ගැඹුරු ධර්ම සූක්ෂම ධර්ම කිව්වොත් වඩා නිවැරදි කියලා හිතෙනවා. මෙනෙහි කිරීම තුළින් ස්වාමීන් වහන්සේ ඉතින් සවනට සිස්සුවින් ඔබ වහන්සේගේ මේ කරන සත්කාරයට මේ ධර්ම දාණයට අපේ සම්පූර්ණයෙන්ම පුණ්‍යානුමෝදනාව පුදු කරන ස්වාමීන් වහන්සේ ප්‍රමාණපින් ඔබ වහන්සේ ඉතාමත් ගෞරවයෙන් යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමා කරන්න ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි.
හොඳයි පින්වත්නි, හැම දිනාටම තෙරුවන් සරණයි. මේ අදත් අපි මේ මධ්‍යම රාත්‍රිය වගේ වෙනකල් අපේ වෙලාවෙන් අපි මේ ධර්ම කතාව සිද්ධ කරගෙන ආවා. අපේ පින්වතුන් අද මේ කියපු ධර්ම කාණ්ඩය හිතලා මෙනෙහි කරලා තේරුම් ගන්නට උත්සාහ කරන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ ධර්මයේ ඇසීමෙන්, ධර්මයේ හිතීමෙන්, ධර්මයේ මෙනෙහි කිරීමෙන් උපදවා ගත්තා වූ සියලුම කුසල බලයෙන් පින්වත් හැම දෙනාටම ධර්ම අවබෝධය, නිර්වාණ අවබෝධය සුවසේ සිද්ධ වේවා. මෙහෙවීම සිද්ධ කරන්නා වූ පින්වත් ලලිත් මහත්මයාටත්, ලලිත් දරුවත් මහත්මයාටත්, ඒ ප්‍රෞලි සෑම දෙනාටමත්, පින්වත් ජයන්ත මහත්මයා ඇතුළු අපේ ශ්‍රාවක මණ්ඩලයේ සෑම දෙනාටමත් ධර්මමේ සැනසෙල්ල, ධර්මමේ ප්‍රබෝධය ඇති වේවා. සියලු දෙනාගේම සිත්වලට ධර්ම ශාන්තිය මතු වේවා. මේ භයංකර හේතුඵල ධර්ම රාමුවෙන් මිදිලා, හේතුඵල ධර්ම රාමුව ඉන්න තාකල් අපායවල හැදෙනවා, දුක් ඇති ස්ථාන හැදෙනවා, භව හැදෙනවා, ශාන්තියක් සැපයක් නැති තැනක් වෙනවා. මේ හේතුඵල ධර්මයන්ගේ ගැබ්බලා තිබෙන තැනක සිද්ධ වෙන අමුතුම විදිහේ ක්‍රියාකාරී ස්වභාවයක්, ඒ තැන්වල තියෙන සංදිවල සිද්ධ වෙන දෙයක් අපි මේ කතා කළේ. මේකේ අවසානයේ නෙවීමේ තව තියෙන ඉස්සරහට කතා කරන්නට මේ පින්වතුන් ඒවට සූදානම් වෙන්න. අදින් මේ ඇති කරගත් අද මේ කතා කිරීමෙන් ඇති කරගත්තා වූ සියලු කුසල් බලේ, ධර්මයේ ඇසීමෙන් උපදවාගත් සියලු පින් බලේ සෑම දිනාටම ගැඹීර ලෙස, සූක්ෂම ලෙස, සැපවත් ලෙස, සැප ප්‍රතිපදාවේ ඉක්මන් ඵල වශයෙන්, සුඛා ප්‍රතිපදා කිප්පා අභිඥා වශයෙන් සෑම දිනාටම සුවසේම ධර්ම අවබෝධයේ වේවා. අපිට ඉතා ඉක්මනින් වහ වහම කෙටි කාලයකදී මේ භවයේ හෝ වේවා නොදුරු තැනකදී හෝ වේවා, එහෙම කිව්වේ හිත හැදෙන්න ඕන නිසා, කොතන හරි තැනක ඉතා ඉක්මනින් අපේ ලෞතරා බුදුරජාණන් වහන්සේ, ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ, ඊට කලින් පහළ වෙච්ච කාශ්‍යප නමින් පහළ වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ, උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා, ඊට පෙර බුදු වුණු බුදුරජාණන් වහන්සේලා, ඒ ශ්‍රාවකයන් වහන්සේලා, රහතන් වහන්සේලා හැටියට වැඩ හිටපු උත්තමයන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා හැටියට වැඩ හිටපු උත්තමාවියෝ, ඒ රහත් ආර්ය උත්තමයන් වහන්සේලා සැපසේ සැනසේ රූප වශයෙන් ගස්යක ගෙවල් වල විහාරස්ථාන වල වැඩේ ඉඳගෙන මනෝමය වශයෙන් මේ විසිතුරු ධර්මයේ මෙනෙහි කරගෙන නුමනු පුබුදුවාගෙන ප්‍රඥාව පුබුදුවාගෙන ඒ නුවණින් ඒ ප්‍රඥාවෙන් අවබෝධ කරගත්ත රස විඳපු ස්පර්ශ කරගත්ත ඒ වාගේම මුණගස්සාගත්ත සාන්ත වූ ධර්මයක් තේනවා ඒ ධර්මයේ නිර්වාණය ඒ නිවන් සැප සෑම දිනාටම මෙපින් බලෙන් සැපසේ අවබෝධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි
සාදු සාදු සාදු